ඒ ගෞරවනීය ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡා වාරය සඳහායි මුණ ගැහෙන්නේ, එකතු වෙන්නේ. එතකොට අපි සාමාන්‍ය සෙනසුරාදා ධර්ම සාකච්ඡාවක් පවත්වනවා. ඒකට මුලින්ම අපි කරන්නේ යෝගාශ්‍රමීය කතිකාවත හෝ යෝගාශ්‍රමීය දිනචරියාව පොඩ්ඩක් මතක් කරගන්නවා. ඊළඟට අපි මොකක් හරි සූත්‍රයක් ඉස්සරහ තියාගෙන සාකච්ඡාවට යම් මාතෘකාවක් සපයගෙන, ඊට පස්සේ අපි සාකච්ඡාවක් වශයෙන් ඕනෝන්ගේ අදහස් විමසමින් ඊළඟට භාවනාවට හෝ ධර්මයට අදාළව යම් කරුණු සාකච්ඡා කරමින් සාකච්ඡාවක් වශයෙන් කරගෙන යනවා. එතකොට එහෙමනම් අපි සාකච්ඡාව පටන් ගන්න මම ආරාධනා කරනවා ධම්ම සුභද්‍ර ස්වාමීන් වහන්සේට අදට නියමිත යෝගාශ්‍රමීය කතිකාවත හෝ දිනචරියාව ඉදිරිපත් කරන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්ස. යෝගාශ්‍රමීය කතිකාවත දෙවනි කොටස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සිතේ පරිවර්තනයේ ඉතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දිනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාලුකම් සාදා නොගත යුතුය. විෂභාගයන් හාද සභාග වූද බාලතරුණයන් හාද රහස්සි නොබිනිය යුතුය. න වට්ටති හසන්තේන ගන්තුං චේව නිසීදිතුං වත්තුස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යූ හේයින් ආරාමේහිද ගමෙහිද සුදුසු කරුණක් වූහොත් මද සිනාවක් මුත් මහත් කොට හඬනගා සිනාව නොකළ යුතුය. සල්ලේකං අච්ඡන්තේන අප්පමත්තේන භික්ුණා කප්පියේ හින කාතබ්බා ආමිසත්ථාය ලෝලතා යූහෙයින් කැපදේහිද ලොල් නොවිය යුතුය. දාගැබ් බෝමලු අමදමින්ද ගඳදුම් මල් පහන් නෑදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතු. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුයි. වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුයි. දරුවන් ඇඟාල්ලා ආදර නොදක්විය යුතුයි. අන්‍යයන්ට බාධා ඇතිවනසේ නොහැදෑරිය යුතුයි. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතුය. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළවන සේ වැඩ නොකළ යුතු. කිසිම වරදක් ගැන චෝදකයකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතු. ධර්මය පිළිබඳ වූද ශාස්ත්‍රය පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව තමන් ඊට සම්බන්ධ නොවිය යුතු. තීරණයට නොබැසි එහෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතු. සෝභන්තේවන් රාජානෝ මුත්තාමණි විභූසිතා යතා සෝභන්තිය තිනෝ සීල භූෂණ භූසිතා යනුහෙයින් සීලාභරණය මෙමුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණාදිය නොකළ යුතුයි. අත්තකිලම තහනු යෝගයට අයත්වන කෂ්ඨවෘත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් මාදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසිරෙසකින් කඩ නොකළ යුතුයි. බැහැර ගමන් නැවැත්විය යුතු. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතු. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණ සන්තානයේ වැටීමටද හේතුවන හෙයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතු. තමා වඩන කර්මස්ථාන හා රකිනා දුහුතාංගාදිය ආචාර උපාධ්‍යාදීන්ටමුත් සෙස්සන්ට නොදැනෙන සේ කළ යුතු. න භික්කවේ කේනචි පරියායේන ජාතරූප රජතන් සාදී තබ්බං වදාළ බැවින් රන්රිදී විල මුදල් පිළිගැනීම මුදල් සම්මාදම් කිරීම සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම අරමුදල් පිහිටුවීම මුදල් ඇනවුම් පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතු. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත භාර නොගත යුතු. යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුම් ඉදිකිරීම හෝ භාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකරගත යුතුය. විහාරාධිපති තනතුරුපත් කිරීමක් මෙහි නැත. පෞද්ගලික හෝ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත්වන සේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතු. නැවතී සිටින තැනකින් අන්තනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසරපත්යක් රැගෙන යා යුතු. සේරිචාරීව ඇවිදෙන අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමේ පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතු. භික්ෂු සාමණේර සංගරණ ලේඛනයක් වර්ෂයේ අවසාන මාසයේ තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද උපැවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් උපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතු ගරු උපසම්පදා විනය කර්මය සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මය සිදු කළ යුතු බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මය සඳහා ඇතුළත් කර නොගත යුතු බද්ධ සීමා සම්මත කිරීම පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතු යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතු මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරු වන ශිෂ්‍යයනට තුන්වැල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතු නැවතත් පරදෙහියදී නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතු මහතෙරුන් වුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණුවා ගත යුතු යෝගාශ්‍රමීය කතිකාවත නිමි.
එතකොට අපි ඒ කතා කළේ යෝගාශ්‍රමීය කතිකාවතේ අන්තිම කොටස. ඒ කියන්නේ යෝගාශ්‍රමීය කතිකාවතේ කොටස් දෙකක් වශයෙන් තමයි අපි මෙතන ඉදිරිපත් කළේ. ගිය වාරේ පළවෙනි කොටස සාකච්ඡා ඉදිරිපත් කළා. ඊළඟට අද ඉදිරි කොටස ඉදිරිපත් කළා. ඊළඟට අපි ඒක මතක් කරගත්තට පස්සේ ඊළඟට අපි සාමාන්‍යයෙන් මේ සාකච්ඡාව සඳහා යම්කිසි සූත්‍ර දේශනාවක් ඉස්සරහින් තියාගන්නවා. ඉතින් මේ වෙනකොට අපි දීඝනිකායේ සංගීත සූත්‍රය තමයි ඉස්සරහින් තියාගෙන තියෙන්නේ. ඉතින් ඒකෙත් අපි කොටස් දෙකක් වශයෙන් විස්තර වෙන කොටස තමයි පසු කරගෙන යන්නේ. ඉතින් ඒකේ ඊළඟට තියෙන කොටස ඉදිරිපත් කරන්න කියලා නැවතත් මම ධම්මසුපත් සායනාසයට ආරාධනා කරනවා.
දීඝනිකායේ පාඨික වර්ගයේ සංගීත සූත්‍රය 360 පිටුව අත්තිකෝ අවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන ද්වේ ධම්මා සම්ම දක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බ න විවදි තබ්බ යතේදම් බ්‍රහ්මචරියං අද්දනියං අස චිරට්ඨිතික සදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තා හිතාය සුඛාය දේවමනුස්සාන ඛතමේ ද්වේ ධම්මා එවත්නි අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් දෙකෙක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටුනෙක් වන්නේද එසේ සමගව ගැයිය යුතු. එය බොහෝ දිනාට වැඩ පිණිස බොහෝ දිනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහම් දෙකෙක් දෙයත් නාමංච රූපංච අවිද්‍යාච භවතන්හාච භවදිට්ටිච විභවදිට්ටිච අහිරිකංච අනුත්තප්පංච කිරිච ඔත්තප්පංච දෝවචස්සතාච පාපමිත්තතාච සෝවචස්සතාච කල්යාණ මිත්තතාච ආපත්ති කුසලතාච ආපත්ති උත්ථාන කුසලතාච සමාපatti කුසලතාච සමාපatti උත්ථාන කුසලතාච ධාතු කුසලතාච මනසිකාර කුසලතාච ආයතන කුසලතාච පටිච්ච සමුප්පාද කුසලතාච ඨාන කුසලතාච අට්ඨාන කුසලතාච අජ්ජවංච ලජ්ජවංච කන්තිච සෝරච්ඡංච සාකල්යංච පරිසංතරෝච අවහිංසාච සෝචියංච මුට්ට සත්‍යංච අසම්පජඤ්ඤංච සතිච සම්පජඤ්ඤංච ඉන්ද්‍රයේසු අගුද්වත්වාරතාච භෝජනේ අමත්තඤ්ඤුතාච ඉන්ද්‍රයේසු ගුත්වද්වාරතාච භෝජනේ මත්තඤ්ඤුතාච පටිසංඛාන බලංච භාවනා බලංච සති බලංච සමාධි බලංච සමතෝච විපස්සනාච සමත නිමිත්තංච පග්ඝා නිමිත්තංච පග්ඝෝච අවික්ඛේපෝච සීල විපත්තිච ditthi විපත්තිච සීල සම්පදාච ditthi සම්පදාච සීල විසුද්ධිච ditthi විසුද්ධිච ditthi විසුද්ධි කෝපන යතා ditthිස්සච පදානං සංවේගෝච සංවේජනීයේසු ථානේසු සංවිග්ගස්සච යෝනිසෝ පධාන අසන්තුට්ඨිතාච කුසලේසු ධම්මේසු අප්පටිවාණිතාච පධානස්මි විද්‍යාච විමුක්තිච විද්‍යාවද වරහන් ඇතුලේ පූර්වේ නිවාසානුසුති ඥානාදී තුන් විද්‍යාද විමුක්තිය වරහන් ඇතුලේ නීවරණයන්ගෙන් හා සංස්කෘත ධර්මයන්ගෙන් හා මිදීමද.
එතකොට අපේ කරුණු දෙක ගානේ සාකච්ඡා කරගෙන යන කොටසේ ඉන්නේ. ඒකේ අපි ගිය පාර සාකච්ඡා කළා ඔය කුසල ධර්ම සම්බන්ධයෙන් අතෘප්තිකර භාවයක් නැත්නම් අසන්තුට්ඨිතාච කුසලේසු ධම්මේසු කියන කාරණාව. ඒ කියන්නේ කුසල් ධම්ම වැඩිීමේදී අපි සෑහීමකටපත් වුණොත් පොඩි දෙයකින් නතර කරගත්තොත් ආ මේ ඇති කියලා හිතාගත්තොත් අපි එතන නතර වීමක් සිද්ධ වෙනවා. ඉතින් කුසල් ධම්ම වැඩිීම සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ කියනවා දිගටම වඩන්න ඕනේ, මේකේ පරිපූර්ණත්වයක් දක්වා යන්න ඕනේ, මේකේ සෑහීමකටපත් නොවි දිගට කරගෙන යන්න කියලා. ඉතින් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් සතිය දිනු කරගෙන යනකොට පොඩ්ඩක් ඔන්න සතිය දිනුනා කියලා ඒකෙන් සෑහීමකටපත් වුණොත් එතන නතර වුණොත් මේක වඩන්න නැතුව එතන මේ මග හැරෙනවා. ඉස්සලා පරිපූර්ණත්වයකට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ගාව අසන්තුෂ්ටියක් අතෘප්තිකර භාවයක් තියෙන්න ඕනේ මේ කුසල් දහම් දිනු කිරීම සම්බන්ධයෙන්. ඒක නිකන් අර එතනින් අදහස් වෙන්නේ නැහැ මේ නිකන් ඒකෙන් අසහනයකටපත් වෙලා කියලා. හැමතිස්සෙම නිකන් ඇතුලේ නිකන් පොඩි උවමනාවක් තියෙන්න ඕනේ, මේක මම ඉවරණකම් කරනවා, මේක මම පූර්ණත්වය දක්වා දියුණු කරනවා, මේක තාම මම පරිපූර්ණත්වයකටපත් වෙලා නැහැ, තාම මගේ හිතේ කෙලෙස් තියෙනවා, තාම මට උවමනා කරන බෝධිපාක්ෂික ධර්මයන් තාම වඩලා ඉවර නැහැ කියලා අර හැමතිස්සෙම මේ බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කිරීම සම්බන්ධයෙන් උනන්දුවක් තාම මේ තියෙන තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමකටපත් නොවීමක් යට තියෙන්න ඕනේ. ඒ යට තියෙනවා නම් අන්න ඒ තුලින් ගැම්මක් ඇති වෙනවා, හැමතිස්සෙම තව උනන්දුවක් ඇති වෙනවා, තව මේක යෙදෙන්න හිතෙනවා. නිකන් ඔහේ කාලය ගත කරන්නේ නැතුව හැමතිස්සෙම යෙදিলা මොකක හරි යෙදিলা කුසලයක් වර්ධනය කරන්න අන්න මේ අපි යොමු වෙනවා. ඊළඟට මේ ප්‍රධාන වීර සම්බන්ධයෙන් ඒක ඊළඟට සඳහන් වෙනවා. ප්‍රධාන වීරයක් මේ සඳහා කරන්න සිද්ධ වෙනවා. අප්පටි වානිතාජ පදානස්මින් කියලා. ඒ කියන්නේ ප්‍රධාන වීරය කරන්න ගියාමත් එතනනුත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒකෙත් හැමතිස්සෙම නොපසුබස්නා වීරයක් හැමතිස්සෙම පවත්වනවා. එතකොට මේ නොපසුබස්නා වීරය පැවැත්වීම තුළින් තමයි එතකොට ඇත්තම මේ කුසල් දහම් වර්ධනය කරගන්නත් පුළුවන් වෙන්නේ, අකුසල් දහම් දුරු කරගන්නත් පුළුවන් වෙන්නේ. මොකද අපේ හිතේ තියෙන කෙලෙස් නිරන්තරයෙන්ම අපිව යට කරන්න තමයි මේ බලාපොරොත්තුෙන් ඉන්නේ. නැත්නම් හැමතිස්සෙම මේ වට කරගෙන ඉන්නේ. කොයි වෙලාවද අපේ සතිය දුර්වල වුනේ, කොයි වෙලාවද අපි අසතියෙන් ඉන්නේ, ඒ වෙලාවේදී මොකක් හෝ ක්ලේශයක් අරගෙන මොකක් හරි ක්ලේශයක් ඉස්සරහට ඇවිල්ලා අපිව යටපත් කරගන්නවා. අපි ඒකට අහු වෙනවා. මේ බඳු ස්වභාවයක් තියෙනවා. ඒ නිසා සතිය පැවැත්වීම තුළින් හැමතිස්සෙම අවදිමත්ව සිටීම තුළින් තමයි මොන මොන කෙලෙස් මේ වෙලාවේදී මට විරුද්ධව නැගී සිටීද, මගේ හිතේ මොන මොන කෙලෙස් බලපවත්වයිද කියලා එකාතකින් අපි හැමතිස්සෙම හිතගෙන විමසිල්ලෙන් ඉන්න වෙනවා. වෙන වෙන කටයුතු කරද්දී හැමතිස්සෙම විමසිල්ලෙන් ඉන්න වෙනවා මොන මොන කෙලෙස් මේ හිතේ දැන් බලපවත්වලා මේ හිතේ දැනට තියෙන සාමකාමීත්වය යම් හෝ දිනු කරගත්ත ගුණධර්මයක් තියෙනවා නම් ඒක විනාශ කරන්න මේ කෙලෙස් ඉදිරිපත් වෙයිද කියලා අන්න යම් පමණක අවබෝධයක් අනතුරු දායක ස්වභාවයක් තමංගේ හිතේ නැත්තම් ඒ අනතුරක් වෙන්න පුළුවන් හැකියාවක් ගැන හෝඩුවාවක් අපිට තියෙනවා නම් අන්න හිත ගැන විමසිල්ලෙන් ඒ වගේම යම් අවස්ථාවක ක්ලේශයක් තියෙනවා නම් ඒක දුරු කිරීමේ උවමනාවකින් කටයුතු කරන්න පුළුවන්. ඊළඟට මෙහෙම යන ගමනකදී තමයි හම්බෙන්නේ අන්න විඥා විමුක්ති කියලා. එතකොට අද තියෙන මේ මාතෘකාව එතකොට එක පැත්තකින් අපිට ප්‍රඥාව දියුණු කරන්න වෙනවා. ප්‍රඥාව දියුණු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් හිත නිදහස් කරගන්න පුළුවන් වෙනවා. දැන් ප්‍රඥාව දියුණු නොකර හිත නිදහස් කරගන්න කර ගැනීමක් తాවකාලිකව සිද්ධ වෙන්න පුළුවන්. ඔය යම් පමණක භාවනාවකින් විශේෂයෙන්ම උදාහරණ වශයෙන් කියනවා නම් ඔය අපි කියනවා අප්‍රමාණ හා සම්බන්ධ භාවනා. ඒ කියන්නේ ඔය බ්‍රහ්ම විහාර භාවනා කියලා කියන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ආදී ඒ බ්‍රහ්ම විහාර භාවනාවලදීත් හිතේ එක්තරාන්දමකින් ඒක පරිපූර්ණත්වයකට වැඩුවාම, ඒ කියන්නේ සෑහෙන දුරකට දියුණු කරාට පස්සේ හිතේ යම් පමණක විමුක්ත ස්වභාවයක් ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු මෛත්‍රී භාවනාවක් කෙනෙක් දියුණු කරනවා නම් ඒකේ අපි හිතමු යා සරලව පටන් ගන්න ඕන්න යා තමන්ට මෛත්‍රී කරනවා. ඊළඟට ඔන්න අපි හිතමු යා තමන් ගරු කරන මේ ගුරුවරයෙකුට මෛත්‍රී කරනවා. ඊළඟට තමන් ඒ ගුරුවරු කීප දෙනෙකුට මෛත්‍රී කරනවා. ඊළඟට වැඩිහිටියන්ට මෛත්‍රී කරනවා. ඊළඟට අන්න පොඩ්ඩක් තමන් කැමති අයටත් මෛත්‍රී කරනවා. ඊළඟට මධ්‍යස්ථායට මෛත්‍රී කරනවා. ඊළඟට අන්න තමන් අකමැති අයටත් මෛත්‍රී කරනවා. ඔන්න අර මෛත්‍රියේ තිබිච්ච ඒ මෛත්‍රී සහගත ස්වභාවය අන්න අපිට හැකියාව හම්බ වෙනවා පොඩ්ඩ අපිටත් අනුන්ටත් සමානව පතුරවා ගැනීම හැකියාව ඔන්න හිතේ උද්ගත වෙනවා, හැකි වෙනවා. ඊළඟට අපි හිතමු ඔන්න මේ දිසාවේ ඉන්න සියලුම සත්වයින්ට කියලා ඔන්න එක සීමාවක් දාන්න නැතුව මිනිස්සුය විතරක් නෙමෙයි යන්න දෙවියෝ සත්තු මේ ආදි වශයෙන් මේ ලෝකේ ඉන්න මේ දිසාවේ ඉන්න අපි හිතමු ඉස්සරහා දිසාවේ ඉන්න සියලුම සත්වයේ සූපත් වේවා කියලා අන්න මෛත්‍රී වඩන්න පුරුදු වෙනවා. ඊළඟට අපි තුමු ඊළඟ දකුණු පැත්තේ ඉන්න දකුණු දිශාවේ ඉන්න සියලුම සත්වයෝ සුවපත් වේවා කියන ඔන්න මෛත්‍රී වඩන්න පුරුදු වෙනවා. ඊළඟට පසුපස දිශාවේ අපි තුමු උතුරු දිශාවේ ඉන්න සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෛත්‍රී වඩන්න පුරුදු වෙනවා. ඊළඟට නැගෙනහිර දිශාවේ ඉන්න සියලු සත්වයෝ සුවපත් වේවා කියලා අනේ දිශාවටත් මෛත්‍රී වඩනවා. දැන් මෙහෙම වඩන්න වඩන්න දැන් මේ දිශාවන් ටික 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 නිකන් එකට ඈඳෙන්න පටන් ගන්නවා. දැන් එතකොට මේ හතර දිශාවටම අන්න පතුරවන්න පුළුවන් මෛත්‍රිය කන්නේ හිතේ දියුණු වෙලා. ඊළඟට අන්න හිත උඩහට යොමු කරනවා. අන්න මේ ඉහළ දිශාවේ උඩ දිශාවේ ඉන්න සියලු සත්වයෝ සුවපත් වේවා කියලා. ඊළඟට යට දිශාවේ ඉන්න සියලු සත්වයෝ සුවපත් වේවා කියලා. දැන් ඔහොම කරගෙන යනකොට මේ විදිහට මෛත්‍රිය පතුරවාගෙන 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 යනකොට හිතේ තිබුණනම් යම්කිසි සීමාවක් සත්වයින් සම්බන්ධයෙන් යම්කිසි මෙන්න මේ ගෲප් එකකට විතරක් මෙන්න මේ කට්ටියකට විතරයි මම මෛත්‍රී වඩන්නේ කියලා යම්කිසි සීමාවක් තුනනම් අන්නේ සීමාව කඩලා යනවා. මේ මිනිස්සෙන්ට විතරයි ඔන්න සිංහලෙන්ට විතරයි අපි මෛත්‍රී කරන්නේ කියලා හිතාගෙන තුනනම් අන්නේ සීමාව කඩලා යනවා. ඒ අපි දාගත්ත සාමාන්‍ය සම්මුති සීමාවන් ඔක්කොම කඩලා ගිහිල්ලා ඔන්න අපි මේ එක දිශාවකට සීමාන්තික වන්න මෛත්‍රී වඩනවා. ඊළඟ දිශාවටත් ඔන්න මෛත්‍රී වඩනවා. ඊළඟ දිශාවටත් මෛත්‍රියක් පතුරවනවා. ඊළඟ දිශාවටත් මෛත්‍රී පතුරවනවා. ඔන්න ඔය විදිහට ඕක කරගෙන කරගෙන නැවත නැවත බහුලීකృత කරන්න බහුලීකృత කරන්න මේකෙන් ඇති වෙන්න පුළුවන් අන්න චිත්ත විමුක්තියක් චේතෝ විමුක්ති කියලා කියනවා. මෙත්තා චේතෝ විමුක්තියක් අන්න මෙත්තා චේතෝ විමුක්ති මට්ටමකදී අන්න සිතේ මොකක්වත් සීමාවක් නැහැ. හිත කොහෙ කිසිම තැනක හිර වෙලා නැහැ. කිසිම තැනක පළපදියම් වෙලා නැහැ. කිසිම තැනක බැහැගෙන ඒකට විතරක් පටු වෙලා පටු වෙච්ච ස්වභාවයක් නැහැ. ඒ වෙනුවට අන්න දසාත පැතිරෙන ස්වභාවයක් මුළු විශ්වයේම පැතිරෙන ස්වභාවයක් අන්න හිතේ තියෙනවා. ඉතින් මේ බඳු ශක්තියින් අපි ගාව තියෙනවා. ඇත්තටම මේ හිත කියන්නේ මහා පුදුමාකාර බලවේගයක්. මේකේ අපි මේ රාග ద్వේෂ මෝහ වලින් බැඳුනහම මේ හිතේ තියෙන අසීමාන්තික ශක්තිය ඒ පුංචි තැනක හිර වෙලා බොහොම කොටු වෙච්ච ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් මේ බඳු භාවනාවක් කරහා අති සමතේකින් පවා අර විදිහට චේතෝ විමුක්ති මට්ටමකට හිත ගන්න පුළුවන් නම් අන්න අසීමාන්තිකව මේ හිත පතුරවන්න පුළුවන්. අසීමාන්තිකව මුළු විශ්වය පුරාම මේ හිතේ මෛත්‍රී සහගත ස්වභාවයක් පතුරවන්න පුළුවන්. ඉතින් මේක මෛත්‍රී සම්බන්ධයෙන් කරන්න පුළුවන් කියනවා. ඊළඟට කරුණාව සම්බන්ධයෙන් කරන්න පුළුවන් කියනවා. මුදිතාව සම්බන්ධයෙන් කරන්න පුළුවන් කියනවා. උපේක්ෂාව සම්බන්ධයෙන් කරන්න පුළුවන් කියනවා. එතකොට මේ සමතපැත්තෙන් කතා කරනකොට මේ වගේ අර හිත විමුක්ත කරගැනීමේ හැකියාවක් එක පැත්තකින් තියෙනවා. හැබැයි తాවකාලිකයි. මේක දිගට අල්ල හිටින්නේ නැහැ. తాවකාලිකයි. හැබැයි දැන් ඔන්න කෙනෙක් ප්‍රඥාවත් දිනු කරනවා. අපි හිතමු ඔන්න හිතේ සමාධියක් හදාගත්තා. සමාධිය පාදක කරගෙන අපි හිතමු කය හොඳට සම්මර්ෂණය කරනවා. කයේ තියෙන ස්වභාවය යා වටහ ගන්නවා. ඊළඟට වේදනාවන් වලට හොඳට හිත යොමු කරනවා. වේදනාව යා තේරුම් ගන්නවා. වේදනාව යා හොඳට වටහ ගන්නවා. වේදනාවේ යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහත් වෙනවා. ඉතින් මෙහෙම යනකොට අන්න මේ කයේ තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය. කය හා සම්බන්ධ අපි ධාතු ලක්ෂණ වශයෙන් මතුවෙනවා නම් යම්සි දෙයක් පටවියාපෝ තේජෝ වායෝ වශයෙන්. මෙන්න මේවා තියෙන මේ ඇතිවීම නැතිවීම ස්වභාවය. මෙන්න මේ යථා ස්වභාවය හොඳට තේරෙන පටන් ගන්නවා කෙනෙක්ගේ හිතේ. එහෙම නැත්නම් වේදනාව අධ්‍යාන නැවත නැවත බලන්න අන්න වේදනාවේ තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවයක් හොඳට හිතේ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒතර අපි සාමාන්‍යයෙන් සැප වේදනාවක් දැනෙච්ච ගමන් ඒ සැප වේදනාව අල්ලන ස්වභාවයක් තියෙනවා. ඒක තව ඉල්ලන ස්වභාවයක් තියෙනවා. ඊළඟට දුක් වේදනාවක් පැමිණිච්ච ගමන් ඒකෙන් පැනලා යන ස්වභාවයක් තියෙනවා. ඒක මගේ කරගෙන මේකෙන් ඈත් වෙන්න දඟලන ස්වභාවයක් තියෙනවා. උපේක්ෂා වේදනාවක් ආපු ගමන් අපි නින්දට වැටෙනවා. ඉතින් හරි මේක ආකාරී මේක දැනෙන්නේ නැහැ මොකක්වත් නැහැ කියන ඔන්න හිත නින්දට වැටෙනවා. ඔන්න ඒක උපේක්ෂා වේදනාවෙන් අයින් වෙන්න කියලා අපි මොකක් හරි විවිධත්වයක් ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා උත්සාහත් වෙනවා. ඉතින් මේ විදිහට මේ වේදනාවන් වලට අපි ප්‍රතික්‍රියා දක්වන්නේ මහා මෝඩ විදිහකට. ඒතකොට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ වේදනාවේ යථා ස්වභාවය බලන්න. ඒක බලන්න ඒකාතකින් හිතේ යම් සමාධි ප්‍රමාණයක් සමාධි මට්ටමක් තියෙන්න ඕනේ. ඒ සමාධි මට්ටම පාවිච්චි කරලා අන්න මේ වේදනාව දිහා බලන්න කෙනෙක් උත්සාහත් වෙනවා. අන්න එතකොට යාට තේරෙනවා මේ සැප වේදනාවත් එනවා යනවා. සැප වේදනාවත් අපි මේ තනි වේදනාවක් කියලා සැලකුවට මේක මේ තනි වේදනාවක් නෙමෙයි. මේකේ වේදනා රසක් තියෙනවා. මේ දැන් වේදනාව කඩලා යන්න පටන් ගන්නවා. අපි දැන් වේදනාව බිඳිලා යන්න පටන් ගන්නවා කොටස් කීපයකට. ඉස්සෙල්ලා නම් හිතුනේ තනි වේදනාවක් කියලා. හැබැයි හොඳට ටිකක් ලං වෙනා බලනකොට ඇතම් කෙනෙකුට ඔන්න තේරෙනවා මේ වේදනාවේ ස්වરૂප රසක් තියෙනවා. වේදනා රසක් මෙතන තියෙනවා. වේදනා ගොන්නක් මෙතන තියෙන්නේ. වේදනා රාශියක් මෙතන තියෙනවා. අන්න එතකොට නැවත නැවතත් බලන්න බලන්න මේ වේදනාවේ අර අපි ගත්ත ඝන සංඥාව කැඩලා ගිහිල්ලා මෙතන අර රාශි සංඥාවක් මතුවෙන්න පුළුවන්. ඊළඟට මේ හැම වේදනාවක්මත් මේ ඊටාම සියුම් හැම වේදනාවක්මත් ඇතිලන්න තෙලා යනවා. ඔන්නෙ වගේ මේකේ තියෙන අර ඒ ස්වභාවය තේරුම් ගන්න අර සැප වේදනාවකටත් අත් වෙන ඉරණම මේකමයි. දුක් වේදනාවකටත් උරුම වෙච්ච ඉරණම මේකමයි. උපේක්ෂා වේදනාවකටත් තියෙන ස්වභාවය මේකමයි. ඉතින් මේ බඳු වේදනාවක් මොකටද එහෙමනම් මම මගේ කරගන්න යන්නේ? මේ තරම් වේදනාවට ඇලෙන්න යන්නේ මොකටද? මේකත් එක මේ තරම් ගැටෙන්න යන්නේ මොකටද? කියලා අර මේක මේ නිකන් සිද්ධාන්ත වශයෙන් නැත්තම් තර්කඥානයක් වශයෙන් නෙමෙයි හිතේ නිකම් පතුලට කාවැදිච්ච ස්වභාවයක් ඇති වෙන්න නැති වෙන්න අන්න හිත හිත තුල එක්තරා අන්දමකින් මෙන්න මේ ප්‍රඥාවක් වැඩෙන්න පටන් ගන්නවා. අනිත්‍ය හා සම්බන්ධ ප්‍රඥාවක් හිතේ දියුණු වෙනවා. ඊළඟට දුක හා සම්බන්ධ මෙතන තියෙන මේ පෙළන ස්වභාවය හා සම්බන්ධ ප්‍රඥාවක් දියුණු වෙනවා. ඊළඟට මේ වේදනාවත් ස්පර්ශයක් නිසායි හටගන්නේ කියලා සමහරවිට ඔන්න පටිසමුපාදයේ පැත්තෙන් උනත් කෙනෙක්ගේ හිතේ ප්‍රඥාවක් වැඩෙන්න පුළුවන්. ඒකේ ඉතින් ඒ ආකාරයෙන් බැලුවොත් හොඳට විමසලිමත් වේ දිහා බැලුවොත් සොයනාසුලුව බැලුවොත් ਵਿਚාරශීලී වේ දිහා බැලුවොත් ඔන්න එතන තියෙන මේ පච්චේ සම්බන්ධය ප්‍රත්‍ය සම්බන්ධය පස්සපච්චා වේදනා කියන කාරණාව උනත් කෙනෙකුට අල්ල ගන්න පුළුවන්. ඉතින් මෙතනට මේ වගේ විවිධාකාර ක්‍රම වලින් අන්න ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා නැත්තම් ප්‍රඥාව ඉස්සරහට ගැනීම සඳහා අන්න විපස්සනාවකදී කෙනෙක් මේ සැලකිලිමත් වෙනවා. ඉතින් මේක මේ දවසකින් දෙකකින් වෙන දෙයක් නෙමෙයි මේ කියන්නේ. අවුරුදු ගණන් තිස්සේ ඔන්න මේ දේ හොඳට බලන්න අන්න හිතේ හොඳට නිකන් අවදිමත් භාවයක් ඇති වෙනවා. ගැඹුරු ප්‍රඥාවක් හිතේ දියුණු වෙන්න පටන් ගන්නවා. මේකේ යථා ස්වභාවය මෙන්න මේකයි. මම කොයිතරම් මේක මම වගේ කියන හිටියත් මේක කොයිතරම් මම ආත්මයක් වශයෙන් සැලකුවත් මේක එහෙම ඉදිරියට පවසන්න පවත්වන්න හැකියාවක් නැහැ. මේක නිරන්තරයෙන්ම එයාට ඕන විදිහට හැසිරෙනවා. මට ඕන විදිහට නෙමෙයි එයාට ඕන විදිහට හැසිරෙනවා. හේතුන්ට ඕන විදිහට හැසිරෙනවා. මේ හේතුන් සම්බන්ධයෙන් මට කිසිම පාලනයක් නැහැ. මගේ පාලනයෙන් තොර වෙච්ච හේතුන් හරහායි මේක හැදෙන්නේ, ගොඩ නැගෙන්නේ. ඉතින් මගේ පාලනයෙන් තොර බොහෝම අවිනිශ්චිත බොහෝම අස්ථිර හේතුන් නිසා යමක් පහළ වුණා නම් ඒ ප්‍රතිඵලයත් අනිවාර්යයෙන්ම අස්ථිරයි. අනිවාර්යයෙන්ම අවිනිශ්චිතයි. ඉතින් මෙන්න මේ හැඟීම් මෙන්න මේ අවබෝධයක් කෙනෙක්ගේ හිතේ ඇති වෙන්නේ නැති වෙන්නේ ක්‍රමානුකූලව මෙතන අතහැරෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ කියන්නේ යම් හිතක යථාභූත ඥාන දර්ශනයක් පහළ වුණා නම් මේ ඇත්ත ඇති සැටියෙන් තේරුණා නම් ඒ හිතේ කලකිරීමක් ඇති වෙනවා කියන එක නිබ්බිදාවක් පහළ වෙනවා කියන එක ස්වාභාවිකයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒක චිත්ත නියාමයක් වශයෙන් සිද්ධ වෙනවා කියලා කියනවා. එතෙන්දී ආයි අපිට ප්‍රාර්ථනාවක්වත් චේතනාවක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ කියනවා. මගේ හිත මෙන්න මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා නැත්නම් කලකිරෙන්න ඕනේ කියලා මේ ප්‍රාර්ථනාවක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ කියනවා. මොකද ඇත්ත ඇති සැටියෙන් තේරුණා නම් අතහරිනවා. අතරින්නත් මේ අපි නෙමෙයි ඒක සබහාදහමක් වශයෙන් හිතම අතහැරලා දානවා. ඉතින් මෙන්න මේක එකතකින් අපේ විපස්සනාවේදී තේරුම් ගත යුතු දෙයක්. අපි කොයිතරම් පොත්පත් කියවලා තිබුණත් කොයිතරම් තර්ක ඥාන අවදි කරගෙන තිබුණත් හිතට ගැඹුරකින් වැටහිලා නැත්තම් මේක අභ්‍යන්තරික වශයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපිට භාවනාවක් අත්‍යවශ්‍ය වෙන්නේ ඔන්න ඔයගේ මේ පරිසරයකදී. භාවනාවකදී අපි පුළුවන් තරම් සමාධිමත් හිතක් හදලා මෙන්න මේ හිතේ තියෙන මේ හිතටම මේ කාරණාව පෙන්ලා දෙන්න. මොකද හිතයි අල්ලන්නේ. ඉතින් මේ හිතේ අල්ලන ගතියෙන් දුරු කරගන්නම් එයාට හොඳට මෙන්න මේ ආදීනව ටික ප්‍රකට වෙලා තියෙන්න ඕනේ. අල්ලන දේහිම තියෙන ආදීනව හොඳට ප්‍රකට වෙලා තියෙන්න ඕනේ. ඉතින් නැවත නැවත මේ අරමුණක හිත නංවමින් මේ අරමුණට අත් වෙන ඉරණම සම්බන්ධයෙන් එයාට යම් වැටහීමක් අවබෝධයක් අධ්‍යාපනයක් ලැබලා දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේක ලැබෙන්න අන්න නිකන් අරමුණ ගෙවිලා යන ස්වභාවයක්, අරමුණ ඈත් වෙන වගේ ස්වභාවයක්, අරමුණ දිහා අනුන්ගේ දිහත් දිහා බලන වගේ බැල්මක් අන්න බලන්න පටන් ගත්තට පස්සේ අන්න ටික එක අතකින් හිතේ ප්‍රඥාව වර්ධනය වෙනවත් එක්ක අරමුණෙන් හිත ඈත් වෙන ගතියක්, අරමුණ වැඩි ඇසුරු කරන්නේ නැතුව ඉන්න පුළුවන් ගතියක්, එකක්වත් දැන් අරමුණ අයින් කළා, අරමුණෙන් හිත අයින් වෙලා අනිසිතව ඉන්න පුළුවන් ගතියක් අන්න තමන්ගේ හිතක යෝගාවචරයේ හිතේ ඇති වෙන්න පුළුවන්. ඒතොර මෙන්න මේ බඳු මට්ටමක් ඇති වෙනවා කියන්නේ අන්නේ හිතේ යම් පමණක අන රාගය දැන් යටපත් වෙලා තියෙනවා, ද්වේෂය යටපත් වෙලා තියෙනවා, මෝහය දුරු වෙලා තියෙනවා යම් පමණකට. ඉතින් මේ ආදී වශයෙන් අන්න කෙලසුන්ගෙන් හිත පොඩ නිදහස් වෙන්න අන්නේ නිදහස හිතේ ඇතම් කෙනෙක් අන්න භුක්ති විඳිනවා. එයා තේරෙනවා දැන් හිතේ යම් සැහැල්ලුවක් තියෙනවා. ඉස්සර තරම් අන්න කෙලසුන්ගෙන් බැටකන්නේ නැහැ. ඉස්සර තරම් අරමුණු වල බැහැගෙන ඔක්කොම මම මගේ කරගෙන ඉස්සරහට පැනගෙන හැම එකක්ම මගට අයිති කරගන්න දඟලන ගතියක්, ඔක්කොම මට ඕනේ කියලා කියාගන්න ගතියක්, කුට්ටිය කඩා ගන්න හදන ගතියක්, තියෙන දේවල් වල ලොකු කෑල්ල මට ඕනේ කියලා ඉල්ලන ගතියක් අන්න හිතෙන් අයින් වෙලා සාමාන්‍ය මර මිනිස්සෙක් වෙන ගතියක්, සාමාන්‍ය සරල භාවයකට හිත එන පැමිණෙන ගතියක් අන්න හිතේ ඇති වෙන්න පුළුවන්. අන්න එතකොට අර සාමාන්‍ය අර අපි ගාව තියෙන්න ඕනේ සරල මනුස්සකමට, කවුරුත් මේ මිනිස්සය කියන හැඟීමට අන්න හිත එන්න අන්නේ නිහතමානීත්වයේ හිතේ මතුවෙන්න අර අරමුණු තව තව ඉතින් ඈත් වෙන ගතියක්. දැන් හිතට එන පෙළීම හරිම අඩුයි. හිතේ දැන් අර බුදුහාමුදුරුවෝ කියන හදිපත්ඨානේ පොරොන්දු වෙන දුක්ඛ දෝමනස්සාලං අත්තංගමාය. දැන් මේ දුක් දොමනස් අන්න දැන් ටිකක් අඩු වෙන ගතියක් Tamanට තේරෙනවා. ශෝක පරිද්දවලන් තමතික්කමා. දැන් මගේ කියන අඬන ගතියක්, වැළපෙන ගතියක් වෙනුවට අන්න දැන් ශෝක පරිද්දව කිරීම, හඬා වැළපීම් අඩු වෙන ගතියක්. අන්න කෙනෙකුට වැටහෙන්න ගන්නවා. එතකොට මෙන්න මේ යන යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් යම් අවස්ථාවක එකතකින් අපි හිතමු මේ මොකක් හෝ අරමුණක් හිතේ අපි ඒ වෙලාවේ බලාගෙන අරමුණක් වශයෙන් පවත්වාගෙන අපි ඒක හොඳින් සම්මර්ෂණය කර කර හිටියා නම් අපි තුමු මෙන්න මේ අරමුණ ගැන හොඳට දැන් මේ හිතේ අවබෝධයක් ඇති වුණා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ විඥාණය එක්ක රූපයක බැහැගෙන තමයි තියෙන්නේ. එක්ක වේදනාවක් අරමුණු කරගෙන වේදනාවක පිහිටලා බැහැගෙන තමයි තියෙන්නේ. එක්ක සංඥාවක් අරමුණු කරලා සංඥාවක බැහැගෙන තමයි තියෙන්නේ. එහෙමත් නැත්නම් සංස්කාරයක් අරමුණු කරගෙන සංස්කාරයක බැහැගෙන තමයි තියෙන්නේ. ඒතොර මේවා තමයි විඥානයේ ගෙවල්ලා වගේ ටිකක්. එයා මේ ගෙවල් හතරෙන් එහික තමයි ජීවත් වෙන්නේ. එතකොට මේ දැනට අපි මේ ගෙවල් හතරෙන් මොකක් හරි එක ගයක් මෙයාට හඳුල්ලා දෙනවා. ඔබ මේ ගෙදර විතරක් හිටපන් කියලා. ඔන්න අපි කය අරමුණු කරලා දුන්නොත් අපි කියනවා ඔන්න රූපාරම්මණයක් තමයි දැන් එයා ගේ වශයෙන් ඇසුරු කරන්නේ. ඒ ගේ ඇසුරු ආශ්‍රය කරගෙන තමයි දැන් මේ විඥානේ පවතින්නේ, පිහිටලා තියෙන්නේ. දැන් හිතමු අපි දැන් මේ අපි අරමුණු කරගෙන තියෙන මේ කාය වශයෙන් තියෙන කායानुපස්සනා වශයෙන් අපිට මේක කියන්න පුළුවන්. ඒතර මේ අරමුණටම අත්වෙන ඉරණම අස්පනා අපිට තේරෙන්න ගන්න අවස්ථාවකදී නැවත නැවත මේක ඇතුවීම් නැතිවීම් ස්වභාවය නැවත නැවත හොඳට ප්‍රකට වෙන අවස්ථාවකදී අන්න මේ හිතේ අර ඇති වෙන පරිවර්තනය දැන් හොඳට එකතකින් ප්‍රබල වේගන මේකේ මේ ජව කැවිගෙන එනවා. අන්න ජව කැවිගෙන එනකොට දැන් අන්න ත්‍රිලක්ෂණය හොඳට වැටහෙන්න ගන්නවා. අනිත්‍ය වශයෙන් මේකේ හොඳට ප්‍රකට වෙන්න ගන්නවා. මේකේ තියෙන පෙළන ගතිය සමාලරණ දුක්ඛ වශයෙන් ප්‍රකට වෙන්න ගන්නවා. එව නැත්තම් මේකේ තියෙන නිස්සාරත්වය මේකේ මේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් පවත්වන්න බැහැ නේද? මෙතන ආත්ම සාරයක් මෙතන පවත්වන්නේ කොහොමද මේ තරම් මේ බිඳි බිඳි යන ස්වභාවයක කියලා අන්න මේ යෝගාවචරයේ හිතේ බොහෝම උත්කෘෂ්ඨ මට්ටමකින් සමහරලාට මේ දේ වැටහෙන්න ඉඩ තියෙනවා. අන්න ඔබඳු අවස්ථාවකදී අන්න බුදුරජාන් වහන්සේ කියනවා මේ රූප ධාතු යාකෝ බික්කුස්ස රාගෝ පහිනෝ හෝති. මෙන්න මේ යම්කිසි රූප ධාතුවක් නම් දැන් මේ හිත අරමුණු කරන් හිටියේ අන්නේ රූප ධාතුව සම්බන්ධයෙන් අන්න මේ හිතේ තිබිච්ච ඇල්ම තිබිච්ච ඒ ග්‍රහණය කරන ගතිය අන්න ප්‍රහීන වෙලා යනවා. රාගස්ස පහාන වොච්චිත දාරම්මනං පතිට්ඨා විඥානස්ස නොහෝති. අන්න මේ අරමුණු කරපු මේ දැනට තීංච මේ රූපාරම්මණයත් එක්ක විතරයි දැන් අපේ මේ හිත එකට හා වෙලා තිබුණේ, එකට බැඳිලා තිබුණේ. දැන් මොකද වෙන්නේ? ඒ තීච්ච බැඳීමත් කඩලා යනවා. ඒ තිබිච්ච බැඳීමත් කඩලා යෑම තමයි අර වොච්චිද්දතා රම්මණං කියන්නේ. වොච්චිත්තච මේ බිඳිච්ච දැන් අරමුණ ස්වභාවයක්. අරමුණ දැන් කඩලා ගියා. යාට පිහිටන්න තැනක් නැති වුණා. වොච්චිද්දතා රම්මණං පතිට්ඨා විඥානස නොහෝති. අන්න දැන් හිත පිහිටන්න තැනක් නැති වෙනවා. අන්න හිත විමුක්ත වුණා කියලා කියන්න පුළුවන්. දැන් අර මෙතෙක් කාලයක් අර විඥාණය හැමතිස්සම මේ ගයක් ඇසුරු කරගෙනමයි ඉඳලා තියෙන්නේ. එක්ක රූප ගෙදරට වෙලා ඉන්නවා. නැත්තම් වේදනා ගෙදරට එනවා. නැත්තම් එයා සංඥා ගෙදර පදිංචිලා ඉන්නවා. නැත්තම් ඔන්න සංස්කාර ගෙදර පදිංචිලා ඉන්නවා. දැන් අපි සංස්කාර ගෙදර පැත්තකින් තියලා වේදනා ගෙදරත් පැත්තකින් තියලා සංඥා ගෙදරත් පැත්තකින් තියලා යාව හිර කළ තිබුණ ඔන්න රූප ගෙදරක විතරක්. දැන් බැරි වෙලාවත් මේ රූප ගෙදර ගැනම එයාට පෙන්ලා දෙමින් ඉන්න අවස්ථාවකදී මේ රූප ගෙදර ගැනම මේ රූපය හා සම්බන්ධයෙන්ම අන්න හොඳට හිතේ ත්‍රිලක්ෂණය වැටහිලා මේ කියන පරිවර්තනයේ හිතේ ඇති වුණා නම් එයා අන්න වේදනාවකට යන්නත් නොදී සංඥාවක් ග්‍රහණය කරන්නත් නැවත ඉඩ නොදී සංස්කාරයක් ග්‍රහණය කරන්නත් නැවත ඉඩ නොදී තියෙන වකවානුවක ඔන්න රූපයත් සම්පූර්ණයෙන් හිත අතහැරියනම් අන්න විඥාණයට පිහිටන්න තැනක් නැති වෙනවා. අන්න හිත විමුක්ත වුණා. විමෝචයං චිත්තං කියලා අන්න බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. දැන් ඕක ඉතින් මම දැන් මේ විස්තර කරේ එකතකින් කායනුපස්සනාද වෙන්න පුළුවන් ස්වභාවය. නමුත් ඕක වේදනානුපස්සනාවකදී වෙන්නත් පුළුවන්. අපි තුමු කායනුපස්සනාව කර කර හිටියා. ඒකෙන් මෙබඳු දෙයක් සිද්ධ වුණේ නැහැ. හැබැයි එයා ඊළඟට ඔන්න වේදනානුපස්සනාව පටන් ගත්තා. වේදනානුපස්සනාව හොඳට යට අල්ලලා ගියා. වේදනානුපස්සනාවක යා බලමින් ඉන්නවා. අන්න ඒ බඳු අවස්ථාවක යන වේදනානුපස්සනාව හරහා මේ සිද්ධ වෙන්න ඕනේ පරිවර්තනයේ හිතේ වෙන්න ඉඩ තියෙනවා. අන්න වේදනානුපස්සනාවෙන් මේ හිත නිදහස් වෙනවා. ඊළාට ඒකිනුත් තුනේ නැහැ කියලා අපි හිතමු. එයාට වේදනානුපස්සනාවත් එච්චර හරිය නෑ. මේ හරිය කැමති ඔන්න චිත්තානුපස්සනාවක් කරන්න. චිත්තානුපස්සනාවක් කරන්නත් ඒක පාට බෑ. හිතේ යම් පමණක හදාගත්ත සමාධිමත් ස්වභාවයක් දිනු කරගත්ත සම්පජඤ්ඤයක් අවශ්‍ය වෙනවා. නමුත් ඒක තියෙනවා නම් අන්න යෝගාචරය උත්සාහ කරන ඔන්න චිත්තානුපස්සනාවට. අන්න චිත්තානුපස්සනාව කර කර ඉන්න වෙලාවකදී ඔන්න හිත නිදහස් වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ චිත්තානුපස්සනාවකදී හිත නිදහසන ආකාරය තමයි ඇත්තම ඔය මේ ආනාපාන සති සූත්‍රයේදී එහෙම බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ. කායानुපස්සනාව සම්බන්ධයෙන් යම් පමණකට විස්තර කරනවා. ඊළඟට වේදනානුපස්සනාව සම්බන්ධයෙන් යම් පමණකට විස්තර කරනවා. ඊළඟට අන්න චිත්තානුපස්සනා මට්ටමේදී තමයි අර විමෝචයං චිත්තං අසසිසාමිති සික්කති කියලා. දැන් මේ හිත කායानुපස්සනා මට්ටමේදී යන්න කයෙන් නිදහස් වුණා. කය පසම්බනේ වුණා. පසම්බයන් කාය සංඛාරං කියලා අන්න කය තැම්පත් වුණා. දැන් කය බරපතල විදිහට අරමුණු වෙන්නේ නැති තරම්. ඊළඟට වේදනානුපස්සනාවදී අන්න පස්සම්භයං චිත්ත සංඛාරං අසසෙසාමිති සික්ඛති කියලා අන්න වේදනාවනුත් ඔක්කොම සමණයටපත් වුණා. දැන් අපි හිතලා බලමු දැන් කය අරමුණු වෙන්නෙත් නෑ මේ හිතට. කය ග්‍රහණය වෙලත් නෑ, උපාදාන වෙලත් නෑ. වේදනාවන් තිබුණා නම් යම්කිසි වේදනාවක්, ඒ වේදනා ස්වභාවයත් දැන් උපාදාන වෙන්නේ නෑ, වේදනාවනුත් ඔක්කොම සමණය වෙලා. දැන් අන්න යා හිත දිහා බලනවා. චිත්තපටි සංවේදී අසසෙසාමිති සික්ඛති. අන්න දැන් හිත දිහා බලනකොට අන්න අපිටම මේක මේ හිත හිර කරගන්න නැතුව පොඩ්ඩක් ඉතින් හිතට දුවන්න ඉඩ දීලා කැමැති දැනක යන්න ඉඩ දීලා බලනකොට හිතේ එනවා යම් යම් අරමුණු එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ දිහා උපේක්ෂාවෙන් බලනවා. ඒක මම වගේ කරගන්න යන්නේ නැහැ. ඒකේ බලනවා අන්න ඇති ඇති නැති වෙන ස්වභාවය. සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. අන්න මේ හිතේම හටගන්නා විවිධාකාර චිත්ත ස්වභාවයන් සම්බන්ධයෙන්, සිතුවිලි සම්බන්ධයෙන් මේ විදිහට බලන්න මේවාට උල්පන්දම් දෙන්න යන්නේ නැතුව, මේවට මේවා පෝෂණය කරන්න යන්නේ නැතුව, මේ හිතේ හටගන්නා ස්වභාවය නැවත නැවත දකින්න, ඒවට ඔහේ යන්නාරින්න අන්න මේවා අපිව ආක්‍රමණය කරනවා වෙනුවට, හිතේ යන සිතුවිලි වලට අපි අහු වෙනවා වෙනුවට, අපි සතු ශක්තිමත් භාවය නිසා, අපි සතු සතියේ තියෙන ප්‍රබලතාවයේ හරහා ඒගොල්ලෝ දිය වෙලා යන්න පටන් ගන්නවා. ඒගොල්ලොත් බඳ වෙලා යන්න පටන් ගන්නවා. දැන් සිතුවිලිත් නිකන් දැනෙනවා ඈතට යන ගතියක්. සිතුවිලිත් නිකන් බොද වෙලා යන ගතියක්. සිතුවිලි අතර නිකන් පරතරයක් එන ගතියක්. ඔන්න තමයිලාට යෝගාවචරයට දකින්න හම්බ වෙනවා. ඉතින් මේ පරතරයක් එනවා කියන්නේ අන්න යෝගාවචරයට තවත් දැන් කාර්ය පහසු වෙනවා. මොකද දැන් ඉස්සෙල්ලා නම් කෙලවරක් නැතුව සිතුවිලි ආවා. දැන් එහෙම නෙමෙයි. දැන් අන්න එකකට පස්සේ එකක් එන ගතියක් තියෙනවා. අන්න යාට හොඳට පැහැදිලිව දැන් දැක ගන්න පුළුවන් කොහොමද දැන් මේ සිතුවිලි හටගන්නේ කොහොමද? සුළු වෙලාවක් මේක පවතින්නේ කොහොමද? මේ නැතිලා යන්නේ කොහොමද? ආයතන තව සිතුවිලි හටගන්නේ කොහොමද? සුළු වෙලාවක් පවතින්නේ කොහොමද? නැතිලා යන්නේ කොහොමද? අන්න මෙයා හොඳට දැන් විමර්ශනය කරනවා. මේ ගැන හොඳට ඇහැ ගහගෙන බලාගෙන ඉන්නවා. එකකටවත් අහුවෙන්නේ නැහැ. එකක්වත් මගේ කරගන්න යන්නේ නැහැ. බොහොම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න. දැන් මේ කුසල් සිතුවිල්ලක් ආවත් එයා ගාව තියෙන්නේ අපක්ෂිපාති ස්වභාවයක්. එයා ගාව තියෙන උපේක්ෂාවක්. අකුසල් සිතුවිල්ලක් ආවත් හිතේ තියෙන උපේක්ෂාවක්. මේ කොයිකත් එනවා යනවා පමණයි. එකක්වත් මම මගේ කරගන්න දෙයක් නැහැ. කුසල් සිතක් කියලා එකක් ආවත් ඒකත් ආව ගියා. අකුසල් සිතක් කියලා එකක් ආවත් ඒකත් ආව ගියා. ඉතින් මෙහෙම බලාගෙන ඉන්නකොට අන්න බුදුරජාණන් වහන්සේ කියන අන්න සමාධං චිත්තං අස්සසීසාමිති සික්ඛති. අන්න දැන් හිත ආයි තව තව තැම්පත් වෙන්න ගන්නවා. හිත සමාධං වෙන්න පටන් ගන්නවා. හිත තවත් අන්න තැම්පත් වෙන්න අන්න හිතේ අර තිබිච්ච මේ මතුවෙන කෙලෙස් අර ආපු සිතුවිලි අන්න දැන් තව තව ඈතට ගිහිල්ලා යම්ම අවස්ථාවක අන්න හිත ඒකරුන් නිදහස් වුණොත් අන්න බුදුරජාණන් වහන්සේ කියන විමෝචයං චිත්තං අස්සසීසාමිති සික්ඛති. අන්න හිත නිදහස් වුණා. හිත විමුක්ත ස්වභාවයකටපත් වුණා. හිත දැන් කය ඇසුරු කරගෙන දැඩිව ග්‍රහණය කරගෙනත් නැහැ. වේදනාවක් ඇසුරු කරගෙන සංඥාවක් ඇසුරු කරගෙන දැඩිව ග්‍රහණය කරගෙනත් නැහැ. හිතේම යන මොකක් හෝ සිතුවිල්ලක් ඇසුරු කරගෙන ඒකක බැසගෙනත් නැහැ. ඒකේ පිහිටලක් නැහැ. අන්න දැන් හිතට පිහිටන්න තැනක් නැති ස්වභාවයක්, අපපතිත්ත්‍ය ස්වභාවයක්, විමුක්ත වෙච්ච ස්වභාවයක් හිතේ ඇති වෙන්න පුළුවන්. එතකොට මේ විමුක්ත වෙච්ච ස්වභාවයක් හිතේ හටගත්තා නම් ඊළඟට අන්න බුදුරජාණන් වහන්සේ කියන මේක බහුලීකృత කරන්න. මේ தත්ත්වය දැන් පවත්වන්න උත්සාහත් වෙන්න. හැබැයි තාම ඉතින් හරි අමාරුයි. තාම ඉතින් තියාගන්න බෑ. තාම ඉතින් විනාඩියයි ආයි ඇලෙනවා. ආයි ඔන්න ග්‍රහණය කරනවා. ආයි ගිහිල්ලා මොකට හරි හේත් වෙනවා. හැබැයි උත්සාහත් වෙනවා. ආයෙත් අන්න පොඩ්ඩක් මේක වර්ධනය කරනවා. ඔන්න විනාඩි දෙකක් ඉන්න බලනවා. අන්න ආයෙත් ගිහිල්ලා ඇලෙනවා. විනාඩි දෙකෙන් ආයි ඇලෙනවා. ආයෙත් නිදහස් කරගන්නවා. ආයෙත් ඉතින් උත්සාහත් වෙනවා. ආයි විනාඩි පහක් ඉන්නවා. ඕක යම්කිසි යෝගාවචරයෙන් නැවත නැවත කරන්න අර ලොකු සයනාසි කියනවා වගේ නිකන් අන්තිරුණියන් ගොජේ දිහා බලන් ඉන්නවා. එකක්වත් අල්ලලා නැහැ. ඕක තව තව වෙනකොට ඔන්න අනිශ්චිත ස්වභාවය අභිබවා ගිහිල්ලා සමහර ලාවට අර සම්පූර්ණයෙන්ම නිමිති ගන්න බැරි වෙන තත්වයක්, අනිමිත්ත තත්වයක් සමහරට හිතේ ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක්වත් මෙතන නැහැ නේද කියලා නැත්නම් සත්පුද්ගලාත්ම ස්වභාවයෙන් සම්පූර්ණ තොර වෙච්ච ස්වභාවයක්, ශුන්‍යත ස්වභාවයක් හිතේ ඇති වෙන්න පුළුවන්. ඒවා එකතකින් අර මේ ලැබෙන විමුක්ත ස්වභාවයේ නිකම් ප්‍රනීත වීම වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ මුලදී ටිකක් අරමුණු තියෙනවා වගේ දැනෙනවා. හැබැයි පොඩ්ඩක් නිය ඈතට ගිහිල්ලා වගේ ස්වභාවයක්. හිතට යම් පමණක නිදහසක් තියෙනවා. හැබැයි එන්න බලාන කට්ටිය වටේ ඉන්නවා. අපි නිකන් යාන්තම් බේරගෙන ඉන්නවා වගේ. හැබැයි මේක දියුණු කරන්න තමන්ගේ හිතේ අර නිබ්බිදාව තව තව වර්ධනය වෙන්න තමන් මේ නිදහසට වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න මේ නිදහස් ස්වභාවය යන්න වර්ධනය වෙන්න ගන්නවා. නිදහස් ස්වභාවය අපේ හිතේ පළපදියම් වෙන්න ගන්න. ඉස්සෙල්ලා නම් තිබුණේ අරමුණු බහුල වෙච්ච, ව්‍යාකූල වෙච්ච, වික්ෂිප්ත වෙච්ච මනසක්. දැන් අන්නේ අරමුණු බහුල වෙච්ච, වික්ෂිප්ත වෙච්ච මනස වෙනුවට අන්න හිත නිදහස් වෙච්ච ස්වභාවයක්. අරමුණු අල්ලන බදා ගන්න ඇති ස්වභාවයක් අන්න හිත පොඩ්ඩක් පුරුදු වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු ගඟක කොහේ හරි සම්පූර්ණයෙන්ම ගඟක් වැහිලා වගේ තිබුණා පාසි වලින්. හැබැයි මම කවුරු හරි මිනිහෙක් ගිහිල්ලා ඒ පාසි ටිකක් අයින් කළා, අයින් කරනවා, මැද්දෙන් අයින් කරනවා. හැබැයි අත ගත්ත ගමන් ආයෙත් ඇවිල්ලා වහ ගන්නවා. ආයෙත් ඇවිල්ලා එකතු වෙනවා. මොකද පාසි ප්‍රමාණය වැඩි. හැබැයි අපි හිතමු අනේ මේ මිනිහයාත් නිකන් ඉන්නේ නැහැ, පාසි තව ටිකක් අයින් කරනවා. එතකොට ආයෙත් ඉතින් ටිකක් වහ ගන්න, ආයෙත් අර පාසි ටික ඇවිල්ලා වතුර ආයෙත් සම්පූර්ණයෙන් මේ වැහිලා යන්න ටිකක් කලින්ට වඩා වෙලාවක් යනවා. මොකද ඈතට කරා වැඩි දැන්. අපි හිතමු යම් කිසි හේතුවක් ක්‍රමයක් කරා මේ පාසි දැන් එළියට ඇදලා දාන්නම ගත්තා. උගුල්ලලම දානවා, අයින් කළලම දානවා. එතකොට අන්න මේ හිතේ නිකන් මේ ගඟේ දැන් පාසි නැති තැනක් ඔන්න දැන් අපි හම්බ වෙනවා. දැන් අන්න වතුර පේනවා. අඩිය පේනවා වගේ දෙයක්. දැන් අර පාසි වලින්ම වැහිලා තිබිච්ච ගඟ දැන් අන්න මේ ගඟේ වතුර තියෙනවා Tamanට තේරෙනවා. කාට හරි තේරෙනවා දැන් මේ ගඟක් මෙතන යට තියෙනවා. මේ මෙතෙක් කාලයක් නිකන් පිට්ටනියක් වගේ තිබුණේ. මේක මේ පිට්ටනියක් නෙවෙයි, මේක මේ වතුර තියෙන්නේ. කියලා අන්න මේ පාසි ටික අයින් වෙන්න අන්න මේ ගඟ දැන් වතුර මතු වෙන්න ගන්නවා. අපි හිතමු දැන් මේ පාසි ඈතට යන්න අන්න වතුර මතු වෙන්න ගන්නවා සෑහෙන්න. අන්න දැන් ගඟ වශයෙන් පෙනී හිටිනවා. මෙතෙක් කළා තිබුණේ සම්පූර්ණ බොරුවක් පෙන්නගෙන හිටියේ. මේ ඇත්ත වශයෙන් තියෙච්ච වතුරේ පිට්ටනියක් වගේ පෙනී හිටියේ. නමුත් අන්න වතුර ස්වභාවය මේකේ තියෙන යථා ස්වභාවය අන්න තේරෙන්න ගන්නවා, පේන්න ගන්නවා. අන්න ඒ වගේ අපේ හිතෙන් දැන් අර නිදහස ටික වැඩි වෙන්න මෙන්න මේක නේද හිතේ යථා ස්වභාවය. මෙච්චර කාලයක් මේක මේ බාහිරින් ආපු මේ පාසි වලින් නේද මේ ආක්‍රමණය කරන් තිබුණේ. බාහිරින් ආපු මලකඩ වලින් නේද මේ හිත වැහිලා තිබුණේ කියලා අන්න Tamanට තේරෙන්න ගන්නවා. ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ මේ සතිපට්ඨානෙ දියුණු කරනකොට සතිපට්ඨානෙ දියුණු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඥායස අධිගමාය. අන්න මේ පාරක් තේරෙන්න ගන්නවා, පාරක් පේන්න ගන්නවා. යකෝ මෙහෙම දෙයක් නිවැරදිව තියලා තියෙන්නේ. මම මෙච්චර කාලයක් මේ මොකද්ද මම මේ කරගෙන ඉඳලා තියෙන්නේ කියලා අන්න තමන්ගේ හිතේ තමන්ටම තේරෙන්න ගන්නවා. මේක මේ යෝගාවචරයටම තේරෙන්න ගන්නවා. ප්‍රත්‍යක්ෂයක් වශයෙන් මෙන්න මේ හිත පවත්වන්න පුළුවන් නිදහසක. මේ හිතට නිදහසේ ඉන්න පුළුවන් ගතියක්, විමුක්ත ස්වභාවයක ඉන්න පුළුවන් ගතියක් අන්න තමන්ට තේරෙන්න ගන්නවා. අර පාසි දැන් අයින් වෙලා දැන් ටිකක් ඈතින්මයි තියෙන්නේ. තමන්ට නිදහසක් තියෙනවා. ඒ නිදහස දැන් පෘතුල වෙන්න ගන්නවා. නිදහස පැතිරෙන්න ගන්නවා. දැන් මේ පොඩි අඩියක දෙකක නිදහසක් නෙමෙයි, දැන් මීටර් ගානක නිදහසක්, කිලෝමීටර් ගානක නිදහසක්. ඔන්න අපි හිතමු කිලෝමීටර් ගානක නිදහසක් තියෙනවා නම් අර පාසි අයින් වෙලා නම් කිලෝමීටරයක් දෙකක් අන්න දැන් හොඳට වතුර පැහැදිලි. හැබැයි දැන් යෝගාවචරය තේරුම් ගන්නවා තාම මේක ඉවර නැහැ. මේක තාම කෙලස් තියෙනවා. කොයි වෙලාවෙ ආයි මේක වැවෙයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ ආයි පාසි එයිද දන්නේ නැහැ ළඟට. සමහරලාට කඩාගෙන එනවා. ඉතින් ආයි අසතිමත් වෙච්ච වෙලාවක ආයි මොකක් හරි ආපු ක්ලේශයකට අහුවෙච්ච වෙලාවක ආයි ළඟට එනවා. ආයෙත් ඉතින් විනාසයි. ආයෙත් ඉතින් වැටෙනවා. ආයෙත් ඉතින් අර තිබිච්ච සංසිඳීම දුර වෙලා යනවා. ආයි කඩලා යනවා. ආයෙත් ඉතින් සුද්ධ කරනවා. ආයි සුද්ධ කරලා ඉතින් ආයි හිත නිදහස් කරගන්නවා. දැන් ඉතින් මේ தත්ත්වය පතුරවන්න අන්න හිතේ නිදහස් ස්වභාවය, විමුක්ත ස්වභාවය හරහාම බුදුරජාන් වහන්සේ කියනවා මේ කෙනෙක් හඳුනගන්නවා කියලා. කොහොමද දැන් මේ ආශ්‍රවයන්ට ආන්තම් පහර දීගන්නේ? මොනවද මේ ආශ්‍රවය කියන්නේ? කොහොමද මේ හිත වැඩ කරන්නේ? ඇයි මේ හිත මේ එක එක රටවන් වලට යන්නේ? ඇයි මේ මොකක් හරි දෙයක් දැක්කහම මම ඉල්ලන ගතියක්, ඒකටම පස්සේ යන ගතියක්, ඒකටම ඈඳෙන ගතියක් මොකද්ද මේ හිතේ තියෙන්නේ? නැත්නම් තවත් මොකක් හරි දෙයක් ගත්තහම ඇයි මේ තරම් ගැටෙන ගතියක්, මේ තරම් ආක්‍රමණය කරන ගතියක්, මේ තරම් එපා වෙන ගතියක්, නොරුස්නා ගතියක්, ඇයි මේ මොකද හිතට වෙලා තියෙන්නේ? අන්න තමන්ගේ හිත දිහාම බලන ගතියක්, කෙලෙස් හඳුනගන්න ගතියක් අන්න හිතේ ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ හිතේ ඇති වෙන කෙලෙස් අපි හඳුනගන්නේ නැතිව අපිට බලාපොරොත්තු වෙන්න බෑ අනුම් පෙන්ල දෙයි කියන හැමතිස්සෙම. සමහරවිට සත්පුරුෂයෝ හිටියොත් පෙන්ල දෙන්න ඉඩ දෙනවා, ආ දැන් මෙන්න මේ අකුසලයේ තමයි ක්‍රියාත්මක වෙන්නේ, ඔන්නෝකෙන් අයින් වෙයන් කියලා අන්න සමහරවිට සත්පුරුෂයෙක් හිටියොත් කියලා දේවි. නමුත් ඒ හැකියාව ඉතින් ඒ අවස්ථාව හැමතිස්සෙම අපිට හම්බෙන්නේ නැහැ. අපි අපිම තේරුම් ගන්න පුළුවන් තරම් ප්‍රඥාවන්ත වෙන්න ඕනේ කොයි වෙලාවෙද අපේ හිත කෙලෙස් වලට යට වෙන්නේ. කොයි වෙලාවෙද මම මගේ හිතේ ඇතිවන මාන්නයට යට වෙන්නේ? කොයි වෙලාවෙද මගේ හිතේ ඇතිවන රාගයට මම යට වෙන්නේ? කොයි වෙලාවෙද මම මගේ හිතේ ඇතිවන ද්වේෂයට යට වෙන්නේ කියන එක ගැන අපි සෑහෙන්න වැටහීමක් ඇති කරගන්න ඕනේ අපි අපිම. භාවනා කරන වෙලාවේ සමහරට මේක වෙන්නේත් නැහැ. විපස්සනා භාවනාවක් කරනවා අපි කෙලෙස් හඳුනගන්න කියලා. කෙලෙස් දුරු කරගන්න කියලා පරයන්කයත් මේ ගොතාගෙන හොඳට ඉතින් ලෑස්ති පිට ඉන්නවා. හැබැයි මෙලෝ කෙලේශයක් එන්නේ නැහැ. ඊළඟට ඔන්න පරයන්කෙන් එළියට ගිහිල්ලා ඔන්න දානශාලාවට ගිහිල්ලා නැත්නම් කොහෙට හරි ගිහිල්ලා ඔන්න තේකක් බොනවා. එතකොට ඔන්න කවුරු හරි එළ ඇඟිල්ලෙන් අයිනවා. නැත්නම් රවනවා, කොලොප්පමක් කරනවා. ඔන්න ඉතින් කේන්ති යනවා. හැබැයි යෝගාවචරය දන්නේ මේක ඇවිල්ලා තියෙන ක්ලේශයක් කියලා දන්නේ නැහැ. ඉතින් අර පයක් තිස්සේ දත කාගෙන බලන් හිටියා කෙලස් වෙනකන් ආවේ නැහැ. ඇයි දැන් මේ දානශාලාවට ගිහිල්ලා දැන් මේ කේන්ති ආවට පස්සේ මතක් වෙන්නේ නැහැ මේ අර අච්චර වැයක් කියලා බලන් හිටපු බලාගෙන හිටියේ කියලා මේ දැනි ආවේ කියලා අන්න මතක් වෙන්නේ නැහැ. එතනදී අහු වෙනවා. එතනදී අහු වුණාට පස්සේ ඔන්න තේරෙන්න ගන්න තියෙනවා මෙතනයි මේ අහුනේ. මේක තමයි ක්ලේශය කියන්නේ. ක්ලේශය එන්නේ අපිට ඕනලාවට නෙමෙයි. ක්ලේශය එන්නේ එයාට ඕනලාවට. ඉතින් මේ වගේ අපිට පුළුවන් නම් ඒ කියන්නේ අපේ උදේ නැගිට වෙලා ඉඳන් මේ විවිධාකාර කටයුතු කරද්දී කොයි කොයි පැත්තෙන් මම ඇඳගනීද කොයි කොයි පැත්තෙන් මට මේගොල්ලෝ ඇවිල්ලා ගහයිද කොයි කොයි පැත්තෙන් ඇවිල්ලා මාව ආක්‍රමණය කරයිද මේක ආක්‍රමණය කරන්නේ අපි බලාපොරොත්තු නොවෙච්ච අවස්ථාවකමයි අපි බලාපොරොත්තුෙන් ඉන්න කිසිම අවස්ථාවක සූදානම් පිට ඉන්න කිසිම අවස්ථාවක කෙලෙස් ඇවිල්ලා අපි ආක්‍රමණය කරන්නේ නැති තරම් කෙලෙස් ඇවිල්ලා අපි ආක්‍රමණය කරන්නේ අපි සූදානම් නැති වෙලාවක අපි නිකන් ඔහේ නිදහසේ ඉන්න වෙලාවක අන්න දන්නේම නැ පොඩ 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 ළඟට ඇවිල්ලා ළඟට ඇවිල්ලා අන්න දන්නේම නැ ගෙදර ඇතුලේ පදිංචිලා. ඔන්න ඔයගේ ස්වභාවයක් කෙලස් වලින් තියෙනවා. අනිත් එක කෙලස් වල තියෙන මේ සටකපට ස්වභාවය හරිම චපලයි. හරිම වංචනිකයි. අපි එක පැත්තකින් දිනුවා කියලා හිතනකොට තවත් පැත්තකින් අහුවෙලා. එක පැත්තකින් හිතන අම්බෝ යන්තම් ඇඟ බේරගත්තා කියලා හිතනවා. සමහරවිට අනේ ඒක හරහාම මාන්නයක් හිතෙනවා. මන්නම් දැන් ගොඩ දාගත්ත අර මනුස්සයා නම් තාම අහුවෙලා. අන්න මාන්නකින් අනිත් පැත්තෙන් ගහලා. ඒ වගේ අර එක පැත්තකින් බේරෙනකොට තවත් පැත්තකින් අහු වෙන ගතියක්. කියන්නේ එක පැත්තකින් හිත නිදහස් වෙනකොට විමුක්ත වෙනකොට තව පැත්තකින් හිත ගිහිල්ලා හිර වෙන ගතියක්. එතකොට මේ කෙලස් කියන ඒවා ඒ නිසා අපි තුලම කියන්නේ පුදුමාකාර වංචනික අන්දමකින් සටකපට අන්දමකින් අපි තුලම ක්‍රියාත්මක වෙනවා. අපි හිතනවා අපි ජයගත්තා මම යන්තම් ගේමක් දුන්නා මම යන්තම් මේ ජයගත්තා මම එතනින් බේරුණා කියලා අපිම හිතනවා. නමුත් අපේම හිතේ තියෙන ඒ වංචනික ස්වභාවයන් මේ සට මායාවී ස්වභාවයන් අපිවම වංචා කළා අපිවම එතන පොළඹවලා තියෙනවා. ඉතින් මේවා තේරුම් ගන්න තියෙන අපි මෙතන මේ කොච්චර සත්ව පුජ්‍යලයේ වශයෙන් හාමුදුරුවෝ සාමනීරයෝ ආහාරමේ කියලා ගිහියෝ ආහාරමේ කියලා කතා කරත් ඔක්කොම නිකන් මනුස්ස හිත් තියෙන්නේ. මේ මනුස්ස හිත් කෙලස් වලින් ආක්‍රමණය කරලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් ද මේ කෙලස් වශයෙන් හඳුන ගන්න. කෙලස් වශයෙන් හඳුනගෙන අපිට මේ කෙලස් ටික ඈත් කරගෙන මේ හිත නිදහස් කරගන්න අපිට පුළුවන් ද? ඒ හිතේ නිදහස තමයි අන්න බුදුරජාන් වහන්සේ අගය කරන්නේ. තේ කොයි තරම් කෙලස් තිබුණත් බුදුහාමුදුරු කියන මේ ඇතුලේ තියෙන නිකන් දඹරන් තලියක් වගේ දෙයක්. ඇතුලේ තියෙන ප්‍රබාස්වර දෙයක්. පබස්සර මිදම් මික්කමේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිට්ඨං. දැන් මේ කොයි තරම් මේ කෙලස් වලින් වැහිලා තිබුණත් අර කොයි තරම් පාසි වලින් ගඟ වැහිලා තිබුණත් පාසි ටික අයින් කරාම අර නිල් කැටේට වතුර ටික ආයි මතු වෙනවා. එච්චරට මේ වතුර ටික පිරිසුදුව තියෙනවා. හැබැයි පාසි දැඳිලා තියෙන්නේ. අපි ඒ වගේම තමයි අපේ හිතෙත් මේ කොයිතරම් කෙලස් තුනත් කොහොම හරි වෑයම් කරලා මේ කෙලස් ටික දුරු කර ගත්තනම් අන්න අර හිතේ තියෙන ඒ ස්වාභාවික සුන්දරත්වය ස්වාභාවික අහිංසකත්වය ස්වාභාවික පවිත්‍රත්වය ස්වාභාවික නිර්මලත්වය අන්න මතුවෙන්න පටන් ගන්නවා ස්වාභාවික ප්‍රබෝෂරත්වය මතුවෙන්න ගන්නවා. ඉතින් ඒක තමයි ඇත්තටම බුදුන් වහන්සේ කියන්නේ තමන් වහන්සේව සරණ යන්න කියලා. මොකද අපිට මේක තේරෙන්නේ නැහැ. අපි විශ්වාස කරන්නේවත් නැහැ මේ තරම් පවිත්‍රත්වයක් අපි ගාව තියෙනවා කියලා. නමුත් බුදුහාමුදුරුවෝ කියන බොල මාව විශ්වාස කරපල්ලා මේකේ තියෙන ප්‍රබාස්වර ගතියක් දැනට නැති වෙන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන යට මෙබඳු ප්‍රබාස්වර ස්වභාවයක් කියලා අන්න අපි උද්‍යෝග කරනවා මේක සුද්ධ කරන්න පුළුවන් කියලා. අන්න එතකොට තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ සුතවතෝ අරිය ශාවකෝ චිත්ත භාවනං අත්ථීති වදාමි. අන්න මේ විදිහට විශ්වාස කළා මේක කරන්න පුළුවන් කියන හැකි සංඥාව ඇති කරගෙන අර පැලිරක් මේක යවා ගත්තනම් අන්න උත්සාහත් වෙන්න පටන් ගන්න පටන් ගන්න. නැත්තම් පාසි අයින් කරලා අර හිඩස වැඩි වෙන්න අන්න චිත්ත භාවනාවක් තියෙනවා. අන්න යාගේ හිතේ වර්ධනයක් තියෙනවා. එයාට භාවනාවක් හිතේ වැඩිවීමක් අන්න තේරෙන්න පටන් ගන්නවා. යන්න ඕන පාර අන්න ඥායස් අධිගමහය කියලා අන්න යාට තේරෙන්න පටන් ගන්නවා. අන්න එතකොට ප්‍රඥාව තව තව වැඩෙනවා. එතකොට ඔය ත්‍රිවිද්‍යාව වශයෙන් උතන සඳහන් කරන විශේෂයෙන්ම ඔය ආශ්‍රක්ෂය කර ඥානයක් අන්න හිතේ ඇති කරගන්න පුළුවන් නම් ආශ්‍රවයන් ඡේ වෙන ආකාරයේ පොඩ පොඩ තේරුම් ගන්න පුළුවන් නම් ආශ්‍රවයන් මොනවද කියලා හඳුන ගන්න පුළුවන් නම් අන්න අපිට පොඩ පොඩ එතකොට කෙලස් වලින් හිත නිදහස් කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මම හිතනවා මම්මයි දැන් කතා කරේ සෑහෙන වෙලාවක්. දැන් අද සාමාන්‍ය මේක අපි සාකච්ඡාවක් වශයෙන් කරගෙන යන්නේ. ඉතින් අපිට අද මම මේ කරපු ප්‍රකාශයන් සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් මේකට තව යමක් කරුණක් එකතු කරන්න තියෙනවා නම් ඌණපූර්ණයක් කරන්න තියෙනවා නම් ඒක හා සම්බන්ධයෙන් හෝ වෙනත් තමන්ගේ භාවනාව හෝ ධර්ම විනය සම්බන්ධයෙන් යම්සි ගැටලුවක් තියෙනවා නම් ඒව සම්බන්ධයෙන් හෝ ඉදිරිපත් කරන්න කියලා මම ආරාධනා කරනවා. කට්ටිය මේ කතා කරන්න ඕනේ මං විතරක් කතා කරලා හරියන්නේ ඒකත් එහෙම වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ කියන්නේ දැන් අපිට අම්මලා තාත්තලා ගැන කියන තියෙන්නේ එකතකින් ගේහසුද ප්‍රේමයක්. අපේ සහෝදරය සම්බන්ධයෙන් තියෙනෙත් ගේහසිත ප්‍රේමයක්. ඊළඟට ඕනට වඩා යාළු කරගෙන ළඟින් තියන් ඉන්නව නම් එතන තියෙනෙත් ගේහසිත ප්‍රේමයක්. දැන් අර හිතන්න, දැන් අපි යාළුවෙක් ඔන්න අපිට හම්බුණා කියලා මහනකමේදී ඔන්න කවුරු හරි අපිට කිට්ටු වෙනවා. අපිට සමාජාට නිකන් ඒකෙදි පවා සමාහලාවට මෙයා ගැන නිකන් ඕන්ට වඩා දැඩි ස්නේහයක් ඇති වෙන ගත්තොත්, ඕන්ට වඩා යවණිය ළඟින් තියාගන්න උවමනාවක් හිතේ ඇති වුණොත්, එයාවම නිතර මතක් වෙනවනම් අන්න කියන්නේ ඒ සීමාව පැනලා තියෙන්නේ. කියන්නේ මහානකමේදීවත්, කියන්නේ විශේෂයෙන්ම මහානකමේදී අපි ඕන්ට වඩා කෙනෙක් එක්ක ලුඟාන ළඟ ඇසුරකට යන එක සුදුසු නෑ. අපි හැමතිස්සෙම යම් පරතරයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද අපි දැන් මෙතෙන්දී මහානකම කරන්න ගත්තාම හුඟක් වෙලාවට අපිට ඒ කියන්නේ දැන් අම්මලා තාත්තලා නැතුව, යාළු මිත්‍රයෝ ළඟ නැතුව එහෙමන ඉතින් මෙතන යන්න වෙන්නේ. එතකොට ඉතින් අපි ගාව ඉන්න මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාම තමයි අපිට පිහිට වෙන්නේ. හැබැයි මෙතනින් අපි එක්කෙනෙක්ව තෝරගෙන එයාම විතරක් වැඩියෙන් ඇසුරු කරන්න ගත්තොත් සමහරවිට එතන අනවශ්‍ය ඇඟැලුම්කමකට යන්න ඉඩ තියෙනවා. එතකොට අන්න එතෙන්දී මේ ඥානාරාම ස්වාමීන් වහන්සේ කියනවා එච්චර ළඟට යන්න එපා. අනවශ්‍ය ගේහසිත මේ කල්පනාවන් වලට යන්න එපා. ඒතොර නිකන් හිතන්න දැන් මේ එයා එනකන් දැන් කෑම ටික කන්නේ නැහැ. හිතන්න නිකන් අපි ඔහොම දෙයක් නිකන් මම මේ උපකල්පන ටිකක් කියන්නේ. අපි තුමු අපි දානශාලාවට යනවා. ඉතින් ඒ යාළුවා එනකන් අපි දානේ වලඳන්නේ නැහැ. නැත්තම් එයාට මම වෙනම හොඳ කෑල්ලක් වෙන් කරලා තියාගෙන ඉන්නවා. දානශාලාවේ අපි තුමු දාන දැක්කා. ඒකෙන් මම ටිකක් අරගෙන තියන් ඉන්නවා මගේ යාළුවා එනකන් එයාට දෙන්න. දැන් මේ විශේෂත්වයක් නේ දරන්නේ. එතකොට මම යාගෙන යම් අනිසිය ඇඟැලුම්කමක් මේ පවත්වන්න යන්නේ. මම යාගෙන ඔන්න සිවුරත් හොදලා දෙන්න යනවා. මේ වැඩි හිටිකමටම නෙමෙයි. සිවුරත් හොදලා දෙන්න යනවා. ඊළඟට ඔන්න මිදුරත් අතු ගාලා දෙන්න යනවා. ඊළඟට තව මොනවා හරි ඔය වගේ ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ වගේ දැන් තේරෙනවා. දැන් මේක අර සීමාව පන්නන ගතියක්. ඕන්ට වඩා ඇලෙන්න යන ගතියක්. අන්න තේරෙනවා. ඔන්න එතන ගේහස සංකප්පයකට එන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර ගෘහාශ්‍රිත පත්තක් නෙතන තියෙන්නේ. දැන් අපි අම්මා තාත්තා සම්බන්ධයෙන්, අයියා අක්කා සම්බන්ධයෙන් අපිට එහෙම ගෘහාශ්‍රිත සම්බන්ධයක් තියෙනවා. අපිට දැන් ලෝකේ අනිත් කොයිතරම් මිනිස්සු හිටියත් අපි ඒගොල්ලන්ට වඩා වැඩි ඇඟැලුම්කමක් අනිවාර්යෙන් අපේ අම්මට, අපේම තාත්තට, අපේම අයියට, අපේම අක්කට තියෙනවනේ කොහොමද? ඒ ගතිය ඇත්තටම එකාතකින් මේ මහානකමේදී ටිකක් අපි සීමාව දැනගන්න වෙනවා. අපි එහෙම අවශ්‍ය නැහැ. කවුරුත් ඉතින් ඔක්කොමල මේ ගෙවල් දොරවල් අතහැරලා දාලා ආපු පිරිසක් ඉන්නේ. හැබැයි යම් පමණක පරතරයත් පවත්වමින් තමයි ඇත්තටම කටයුතු කරන්න වෙන්නේ. ඒ නිසා ඒකත් එකක්. අනිත් එක තමයි දැන් විශේෂයෙන්ම මහානකමේදී අපි දැන් ඉන්නේ, අපිටම දැන් මෙතන සම්පූර්ණයෙන්ම ඉන්නේ පුරුෂ ලිංගික පිරිසක්. අපි ඕන්ට වඩා ඇඟලුම්කම් පවත්වන්න ගියාම ඕක පිට පයින්න පුළුවන් හිත. ඒකයි අර ඥානාරාම සානසේ මුලින්ම කියන්නේ හිතේ පරිවර්තනය හරිම සියුම්. දැන් මේක කියන්නේ මේ පළවෙනි වාක්‍ය පොඩ්ඩක් කියවන්න දෙන්නකෝ. ඒක මං කියවන්න වාක්‍ය පොඩ පෙරලා දෙන්නකෝ. මේක කියනවා ඥානාරාම ස්වාමීන් වහන්සේ, සිතේ පරිවර්තන ඉතා සැහැල්ලු හේන් ගිහි නොගිහි හැම දිනෙක හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාළුකම් සාදා නොගත යුතුය. ඒ කියන්නේ අපි තේරුම් ගන්න තියෙන්නේ, කියන්නේ මේක මේ හිත පුදුමාකාර චපලයි, පුදුමාකාර වංචනිකයි. මේ දන්නේ නැහැ ඇයි මේ හේතු වෙන්නේ කියලා. යට තියෙන්නේ දැන් වෙනම මේකක් තියෙනවානේ, මෙත්තා මුකේන රාගෝ වංචේති. මෛත්‍රී පැත්තෙන් ඉන්නේ. අම්බුවන්නේ යාට මං උදව් කරන්නම ඕනේ. එයානම් හරිම හොඳයි. එයාට මං උදව් කරේ නැත්තම් කවුද උදව් කරන්නේ? දන්නේ නැහැ ඇයි යට මොකද්ද තියෙන්නේ කියලා. යට තියෙන්න පුළුවන් රාගේ. යට තියෙන්න පුළුවන් අනවශ්‍ය ඇල්මක්. මොකද ඒ ඇල්ම කියන්නේ හරිම නොපෙනී තියෙන දෙයක්. ඒක නිකන් කොලේ වහලා ඉන්නේ. අන්තිමට අන්න අතින් අල්ලන්න යනවා. වඩ අත ගන්න යනවා, ඔළුව අත ගන්න යනවා. සමහරට යන්න පුළුවන්. ඒවා ඉතින් දන්නවනේ සාසනය ගැන අද වෙලා තියෙන දේවල් ඉතින් අහලා තියෙනවනේ ඕන තරම්. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ. පටන් ගන්න තැනම නවත්ත ගන්න. පටන් ගන්න තැනම තේරුම් ගන්න ඕනේ. මේ හිත මම මේ රහත් වෙලා නැහැ. කොයි වෙලාවෙ මෙයා අනිත් පැත්ත ගහයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ මාව අන්දයිද දන්නේ නැහැ. ඕන්ට වඩා නම් කිට් වෙන්න හොඳ නැහැ කියලා අන්න පොඩ්ඩක් තමයි පරිස්සම් වෙන්න ඕනේ. මේ පරිස්සම තියා ගන්න ඕනේ. නැත්තම් දුරත් ගියාට පස්සේ කොහෙන් කෙලවර වුණත් දන්නේ නැහැ. ඊළඟට කියන්නේ බලපවත්වල වැඩිනේ. දැන් ඇලිලා වැඩි, දැන් ගැලවෙන්න අමාරුයි. ඊළඟට දැන් බරපතල විදිහටම ඇලිලා තියෙන්නේ. එහෙමනොත් අමාරු ඊළඟට. ඊළඟට හිතට දැනෙනවා එක මෝ දැන් ගැලවුණා මට, දැන් ඒ තැන ඇරලා යන්න බෑ, ඒ ඉන්න කුටිය අතහැරලා යන්න බෑ. මොකද එයා ළඟම ඉන්න ඕනේ දැන්. අන්න ඇලිලා වැඩි. එතන අන්න ඒ නිසා තමයි ඥානානුසාරණ කියන්නේ ගිහි වෙන්න පුළුවන්, නොගිහි වෙන්න පුළුවන්. අපි තුමු ඔන්න මෙතෙන්ට එනවා පුංචි සාමනෙර කෙනෙක්. අපිට තමාලට එහෙම දේවල් තියෙනවනේ. දැන් ඒකනේ සාමාන්‍ය සමහර සේනාසනවල සාමනෙ මේ පුංචිය මහාන කරගන්නවත් නැහැ. වෙන්න පුළුවන් තත්ත්වය දන්නවනේ. අද තියෙන සමාජ රටාවන් එක්ක ඇති වෙන විවිධාකාර විකෘති කාමාශාවන් එක්ක ගිහිලා තියෙන පැති හරිම භයානකයි. ඒ තරමට මේ හිතේ පරිවර්තනය වෙන්න පුළුවන්. සමහරවිට ගිහි කාලෙදී මේ අපේ සිත් ඇලුනේ ස්ත්‍රී පක්ෂය ගැන. මම මේ කියන්නේ පුරුෂයන් වශයෙන් අපේ සිත් ඇලුනේ ස්ත්‍රී පක්ෂය ගැන. සමහර විට දැන් ස්ත්‍රීන්ගෙන් ඈත් වෙලා අවුරුදු ගණන් ඉන්නකොට හිත ඇලෙන්න පුළුවන් පුරුෂ පක්ෂය ගැනත්. බලන්න හිතේ වෙන පරිවර්තනය කොහොමද කියලා. ඉතින් ඒකයි අපි හිතුවට මේක මට නම් වෙන එකක් නැහැ කියලා හිතුවට කියන්න බෑ. ඒ තරම් මේ හිත වැපලයි. ඒ තරම් මේ හිත හරි වංචනිකයි. පුදුමාකාර අර ස්විෆ්ට් පරිවර්තනයක් කියලා කියන්නේ බොහොම මේ සියුම් පරිවර්තනයක් මේවා තියෙනවා. ඉතින් එහෙනම් පුදුමාකාර විදිහට පරිසම් වෙන්න වෙනවා. මම ඕන්ට වඩා නම් ඇලෙන්න ඕනේ නැහැ. මම හැබැයි කාත් එක්කත් මිත්‍රත්වයෙන් ඉන්නවා. ඕන්ට වඩා ඇලෙන්න අවශ්‍ය නැහැ. කාත් එක්කත් මම සතුටින් ඉන්නවා, සැහැල්ලුවෙන් ඉන්නවා. කාත් එක්කත් තරහකුත් නැහැ. හැබැයි එක්කෙනෙක්වත් මම අනව විදිහට විශේෂයෙන් තෝරගෙන යාව විතරක් අසුර කරන ගතියක්, එයාට විතරක් උදව් කරන ගතියක් එහෙමත් නැහැ. අන්න එතකොට තමන් පොඩ්ඩක් පරිසම් ගතියක් තියෙනවා. එතකොට කාටත් එයාට ළඟට යන්න පුළුවන්, කාටත් මේ එයා ගිහිල්ලා යන්නත් පුළුවන්, එයාට අනිත් අයට ඕනනම් ගිහිල්ලා කතා කරන්නත් පුළුවන්. අන්න එහෙම ස්වභාවයක් තියෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් ගේහසිත සර දැන්. හැබැයි මෙහෙම තව පැත්තක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා හොඳට කායानुපස්සනාවේ යෙදෙනවා නම් ගේහසිත සරකම් සරසංකප්පා පහියන්ති කියලා. කායानुපස්සනාවේ හොඳට යෙදෙන්නේ දෙන්න තමන්ටම තේරෙනවා මේ කය ගැන තේරෙනවා, මේකේ තියෙන ආම්බම් කරන්න බැරි ගතිය ගැන තේරෙනවා, මෙතන තියෙන්නේ මේ කුණප ගොඩක් කියලා තේරෙනවා. ඉතින් අන්න තේරෙන්න බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මේ ගේහසිත සරසංකප්පයන් ගේ ගෘහාශ්‍රිතව වගේ මේ එන සාමාන්‍ය කෙලෙස් බරිත ස්වභාවයන් ටික ටික ප්‍රහාණය වෙන්න ගන්නවා. තමන් තේරුම් ගන්න ගන්නවා. අන්න තේරුම් ගන්න ගත්තා නම් අන්න පොඩ ඈත් වෙලා හිත ටිකක් නිදහසේ ඉන්න ගතියක්, කෙලෙසුන්ගෙන් තොරව ඉන්න ගතියක් අන්න තමන්ට තේරෙන්න ගන්නවා. ඉතින් අන්න ඒ වගේ පැති තියෙනවා. ඉතින් දැන් මට මතකයි මේ අචාන්චා ස්වාමීන් වහන්සේගේ සම්බන්ධයෙන් ලියපු නිකන් ඒ තරම් පළ නොවෙච්ච පොතක එහෙම තියෙන්නේ. කියන්නේ උන්වහන්සේ හොඳටම කියනවා, ඒ කියන්නේ මේ කොයි තරම්නම් රාග සිතුවිලි ආවද කියලා. උන්වහන්සේනේ අපි හිතන්න නරකයි දැන් මේ උන්වහන්සේලා පළ කරන පොත් හරහා උන්වහන්සේලා මේ උපන් ගමන් රහත් වෙලා කියලා. එහෙම නැහැ. කෙලෙස් හරහා ගිහිල්ලා කෙලෙස් දැකදක ප්‍රහාණය කරලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේලා බොහොම නිර්භීත වෙලා තියෙනවා ඒ තමන්ට පහළ වෙච්ච බොහොම පහත් ගණේ කෙලෙස් හෙලි කරන්න. නැත්තම් අපි හිතුවොත් සාන්තුවරුයි මේ ඉඳලා තියෙන්නේ කියලා එහෙම දෙයක් නැහැ. උන්වහන්සේලා තුලත් මේ කෙලෙස් පහළ වෙලා තියෙනවා. හැබැයි ඒවා දැකලා ප්‍රහාණය කරලා තියෙනවා. ඒවා මම වගේ කරගන්න යන්නේ නැතුව දැකලා ප්‍රහාණය කරලා තියෙනවා. ඒ නිසා එතන තමයි හරිම පුදුමාකාර අව්‍යාජ බවක් තියෙන්නේ. Taman නිකන් කැපිලා පේන්නේ නැහැ. මම නම් සාන්තුරේ, මම නම් සාන්ත දාන්ත තීන්ත කුඩු වෙන්නේ නැහැ. මේ මටත් මාගවත් කෙලස් තියෙනවා, මාගේ ළඟට එන්න එපා ඕන්ට වැඩිය කියලා අන්න කොහොමවත් පරිස්සමින් ඉන්නේ. මොකද කියන්න බෑ කොයි වෙලාවෙ මේ ගින්දරයි පුළුණින්නම් තියෙනවා වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ හැමතිස්සෙම මේ භික්ෂුන් වහන්සේලා වශයෙන් මේ හිත දිහා බලා ගන්න. හිත දිහා පොඩ්ඩක් පරිස්සමින් ඉන්න. තමන් ගැන අනවශ්‍ය අධිතක්සේරුවකට නොවෙන්න බලා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි අපිව ඕන්ට වඩා අධිතක්සේරුවක් කරොත් ආ මට දැන් ඔක්කොම හරි, බය වෙන්න දෙයක් නැහැ. මට ඕන කෙනෙක් දැන් ඇසුරු කරන්න පුළුවන්, ඕන එක්කෙනෙක් එක්ක ඉන්න පුළුවන්. එච්චර යන්න සුදුසු නැහැ. මොකද කොයි මේ අපි නොදකපු පැති යට තියෙන්න පුළුවන්. සැඟවිච්ච ස්වභාවයෙන් මේ හිතේ තියෙන්න පුළුවන්. මේ නිසා හැයන්න පරිසම් වෙන්න වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කියන්නේ අතීත වෙච්ච සිදුවීමක් මං හෙලි කරනවා නම් ඔය මට මේ සේනාසනේ නම කියන්න අවශ්‍ය නැහැ. මේක ටිකක් ප්‍රසිද්ධ සිද්ධියක්. ඉතින් ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් උපකල්පනය කරනවා ඔය ස්වාමීන් වහන්සේ අනාගාමි වෙලයි කියලා. ඉතින් ගුරු ස්වාමීන් වහන්සේට ගිහිල්ලා කියනවා. උන්වහන්සේ කියනවා නෑ නෑ ඔක එහෙම විශ්වාස කරන්න එපා. තව කෙලස් තියෙන ඉඩ තියෙනවා. කලබල වෙන්න එපා. තව ටිකක් භවනා කරන්න. තව ටිකක් පරිසම් වෙන්න. තව ටිකක් බලන්න මේ ඉඩ දීලා. භවනා නොකරලත් බලන්න. දැන් අපි හුඟක් වෙලාට වෙන්නේ භවනා කරගෙන යනකොට නිකන් හිතෙනවා මේ කෙලෙස් නැහැ වගේ. දැන් නම් රාගෙ එන්නෙම නැහැ වගේ. දැන් නම් ද්වේෂෙ එන්නෙම නැහැ වගේ. ඉතින් හිතනවා දැන් නම් අධිගමයක් ලැබලා වගේ. ඉතින් ගුරු ස්වාමීන් වහන්සේ ගිහිල්ලා කිව්වහම ඉතින් හරි සතුටින් යන්නෙත් කියන්න. ඉතින් ගුරු ස්වාමීන් වහන්සේත් කිව්වොත් නෑ 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 මොයමුණ අනාගාමී දුම්ම මෙන් තාම මේ මොකක්වත් නැහැ උඹට කියලා කිව්වහම අපිට කේන්ති යනවා. මේ ගුරු ස්වාමීන් වහන්සේට තමයි මේ මෙලෝදියක් නැත්තේ. මට නම් ඔක්කොම දැන් තියෙනවා. මම අනාගාමී වෙලා ගුරු ස්වාමීන් වහන්සේ තාම සෝවන්නත් වෙලා නැහැ කියලා අන්න හිතේ ඇති වෙන්න පුළුවන්. මොකද අපිට ඒ තරම් ඒක විශ්වාසයි. නමුත් ගුරු ස්වාමීන් වහන්සේ මේ අවුරුදු ගානක් තිස්සේ කට්ට කාලා මේ ගුරු මේ ගෝලීන් ඇසුරු කළා අද්දකීම් බහුලෝ මේ කියන්නේ. ඒකයි මේ කියන්නේ මේ නැතුව මේ අනාදරයකට කියනවා නෙමෙයි. මේ පරිගන්න කියනවා නෙමෙයි. මේ පරිසම් වෙන්න කියලා කියනවා. මේ තව බලන්න කෙලෙස් තව ඉන්න කලබල යන්න එපා කියලා කියනවා. ඒක අහලා නැහැ. අහලා නැතුව ඒ ස්වාමීන් වහන්සේ යනවා ඔන්න පිටට ගිහිල්ලා සේනාසනෙකුත් පටන් අරගෙන ඉතින් ජයට ඉතින් භාවනා කමට හන් දීගෙන ඉතින් කොහොම යනවා. ඔහොම යනකොට ඉතින් නෝනා කෙනෙකුත් කිට්ටු වෙනවා. අන්තිමට ඉතින් නෝනාවත් ඉතින් විවාහ කරගන්නවා. ඉතින් මේ අනාගාමි වෙලාවයි කියලා හිතාගත්ත කෙනෙක්. ඉතින් මේ එක සිද්ධියක් විතරයි මම මේ කිව්වේ. ඉතින් මෙහෙම සිද්ධි බහුලව තියෙනවා. ඉතින් ඒකයි අපි තේරුම් ගන්න තියෙන්නේ අපිට එන ඒ හැකියාවන් සම්බන්ධයෙන් දැනට හිතේ තියෙන තත්ත්වයේ සම්බන්ධයෙන් අපි පුළුවන් තරම් අවතක්සේරු කරන එකමයි හොඳ. ඒක ඥානාරම සායනාසේ එහෙම්මම කියනවා. තමන්ට දැබිලා තියෙන ශක්තිය තමන්ගේ හිතේ තියෙනා නම් යම් කෙසේ දැන් මේ අනාගාමි වෙලාය දැන් මේ සෝවාන් වෙලාය කියලා මොකක් හරි දෙයක් තියෙනා නම් අවතක්සේරු කරන්න වෙන්න සමහර වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියන්න බෑ තාම. ලොකුසානසෙත් කියන්නේ කියන්න බෑ නිකන් 50 තමයි තියෙන්නේ. 50 කි නෙමෙයි ඊටත් අඩුයි කියලා කියන්න පුළුවන්. කියන්න බෑ. ඒ නිසා සමාල්ලාට දැන් එකේ ක්‍රම දෙනවා. ඔය මහාසී ක්‍රමයේ කරන එක ක්‍රමයක් තමයි ඔහේ දාන වැඩට. වැඩලා දාන ඉතින් ගෑනු අයත් එක්කත් කතා කරන්න වෙනවා, පිරිමි අයත් එක්කත් කතා කරන්න වෙනවා. ඉතින් নানা ප්‍රකාර ප්‍රශ්න. කොහොමද දැන් මේ ප්‍රශ්නවලදී ගොඩ දාගන්නේ? පුළුවන් ද ඇලෙන්න නැතු ඉන්න, පුළුවන් ද ගැටෙන්න නැතු ඉන්න, පුළුවන් ද ප්‍රශ්නයක් ඇති කරගන්න නැතුව මේ වැඩේ කරන්න, ගා අර ලොකුසංශ කියන්නේ ගා ගන්න නැතුව කරගෙන පුළුවන් නේද? අන්න එහෙනම් පොඩ්ඩක් පොඩි හිතේ දිනුවක් තියෙනවා. ගා ගත්තේ නැත්තම් අන්න පොඩ්ඩක් යාන්තම් ඇඟ බේරගත්තා නම් අන්න පොඩ්ඩක් හිතේ දිනුවක් තියෙනවා. ඒ නිසා ඒ වැඩට යෑම තුළ ඇත්තරම එතන තමයි ඇත්තරම මේ අපිව ටෙස්ට් වෙන්නේ. අපිව පරීක්ෂා වෙන්නේ එතන. අපිට හම් වෙන මේ යුද්ධේ තමයි එතන. අපි දැන් මෙතන තියෙන නිකන් පුහුණු කඳවුරක් විතරයි. නිසරණේ කියන්නේ නිකන් පුහුණු කඳවුරක් විතරයි. නිසරණේ ඇතුළෙත් හැම යුද්ධ තියෙනවා. නිසරණේ සිටපු ගමන් යුද්ධ පටන් ගන්නවා. ඒ යුද්ධවලදී කොහොමද අපි හැසිරෙන්නේ? ඒ සැබෑ යුද්ධවලදී තත්ත්වවලදී කොහොමද හැසිරෙන්නේ? නැතු මේ භවනා ශාලාව ඇතුළේ නෙමෙයි. භාවනා ශාලාවේ තමයි ට්‍රේනින් එක තියෙන්නේ. භාවනා ශාලාව තමයි හොඳ පුහුණු කඳවුර. සක්මන තමයි පුහුණු කඳවුර. හැබැයි අර මං කියන දාන ශාලාවට ගිහිල්ලා ඇඟිල්ලෙන් අයින්කොට තමයි අන්න යුද්ධ තියෙන්නේ. එතකොට තමයි අන්න හිත දිහා බලන්න තියෙන්නේ. කොහොමද දැන් මගේ හිත ප්‍රතික්‍රියා දක්වන්නේ? මෙයාට ආයි නුරුස්නා ගති පහළ වෙනවද? ආයිත් කේන්ති යනවද? නැත්තම් අනිත් පැත්තෙන් මම තේ එක හදාගෙන අනිත් එක්ක නැනකම් බලන් ඉන්නවද? මගේ යාළුවා එනකන් තේ එක බොන්න එයාත් එනකන් ගජේට ඉන්නකන් අනිත් එක්ක නැනකම් මම බලන් ඉන්නවද? අන්න අනවශ්‍ය ඇඟලුම්කම් අන්න අනවශ්‍ය ආලවට්ටම් යන්නේ. අන්න ඒ වගේ මේක මේ දෙපැත්තටම යන්න පුළුවන්. ද්වේෂයේ පැත්තටත් යන්න පුළුවන්, ආලයේ පැත්තටත් යන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි අර මෙහෙදි ලබන පුහුණුව එළියේදී තමයි ඇත්තටම ටෙස්ට් වෙන්නේ. ඉතින් ඔය මට වෙච්ච සිද්ධියකුත් කියන්න පුළුවන්. ඉතින් මාත් ඉතින් දැන් මාසෙකට සැරයක් යනවනේ කලල්ගොඩ. කලල්ගොඩ ගියා ඉතින් මේ හරිත් නැහැ ඉතින් මේවා කියන එක. මේ කලල්ගොඩ ගියා. දැන් මාසයකට දැස්සෙ ගියේම නැහැ ඒ දවස්වල. මාසයකට හැරයක් තින් කලල්ගොඩ ගියා. ඉතින් ගියාට පස්සේ දැන් මේ දැන් එහෙ ප්‍රශ්න ඉදිරිපත් කරන්න තින් ගෑනු පක්ෂයේ තමයි ඉන්නේ. ඉතින් ස්ත්‍රී පක්ෂයේ තමයි මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඉන්නේ. මම කියන්නේ ඔය මේ කමඨාන සාකච්ඡාවේදී ස්ත්‍රී පක්ෂයේ තමයි ඉතින් ඉදිරිපත් කරන්න ඉන්නේ. එක අවස්ථාවක දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් මේ අපි ආන්තම් මේ ඉංග්‍රීසි කට ඇහගත්ත කට්ටියනේ. අද උපන් ඉංග්‍රීසි කට්ටිය නෙමෙයිනේ, අම්මලා තාත්තලා සුද්ධෝ නෙමෙයිනේ. හැබැයි කොළඹින් එන හැම කට්ටිය ඉන්නවා. ඉතින් ඒගලන්ට අර ඇක්සන්ට් එකේම තියෙන කස 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 කියලා කෑන් යනවා. ඒ කියන්නේ හොඳට අවධානයෙන් හිටියේ නැත්නම් කට දිහා බලාගෙන හිටියේ නැත්නම් මොකද්ද මේ කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. තේරෙනවද මම මේ කියන කාරණාව? නැත්නම් ඒ කියන්නේ කස 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 ගාලා මොකද ඇක්සන්ට් එකකුත් දාලා ගලපලා නියම් කියන යනකොට ඒක කට දිහාම තොල දිහාම බලාගෙන ඉන්නෝනේ මේ මොකද්ද මේ කිව්වේ කියලා. දැන් හිතන්න මාසයකට පස්සේ මම කොළඹ ගිහිල්ලා බොහොම ලස්සන ගෑනු ළමෙක් ওই විදිහට වචන කියවනකොට මට යායේ කට දිහාම බලන් ඉන්න උනහම වෙන තත්ත්වේ කොහොමද? දැන් ඔන්න ඔය තත්ත්වෙට මම පත් වුණා එක දවසක්. පත් වෙලා ඇවිල්ලා ඊළාට දැන් මට කරකොල තැරියෝගේ දැන් කට දිහා බලන් ඉන්නත් ඕනේ. දැන් හරිම ලස්සන ගෑනු ළමෙක් ප්‍රශ්න ටික ඉදිරිපත් කරනවා. මම මාව ආරක්ෂා කරගන්නත් ඕනේ. ප්‍රශ්න අහගෙන ඉන්නත් ඕනේ. හිතන්න දැන් මේ අහපු ප්‍රශ්න නැතුව මම වෙන එකක් කිව්වා. යා එකක් කියලා මම වෙන එකක් උත්තර දුන්නොත් එහෙම දැන් ඒ ඇස්සේ යා කියනකොට මම වෙන එකක් හිතුවොත් ඔක්කොම විනාසයිනේ. ඊට පස්සේ මං එන ගමන් ලොකු සයනහතර කිව්වා ඉතින් සයනහත මෙන්න මේ එකක් අද උනා අන්න උඹේ කමටහන ඔන්නතන තමයි සුද්ධ වෙලා තින්නේ කියලා කිව්වා. ඔන්න වගේ තමයි. කියන්නේ අපි ඒ වගේ තැන්වලදී තමයි පරිස්සම් වෙන්න ඕනේ. එතෙන්ද තමයි අපි ඇත්ත වශයෙන්ම මේ මොකද්ද වෙන්නේ? ඇත්ත වශයෙන්ම මේ ගියාම කොහොමද අපේ හිත ප්‍රතික්‍රියා දක්වන්නේ? ඔය යෝක ආචාන්චාසන්නසෙත් කියන උන්වහන්සේත් මාස ගහනක් හොඳට භාවනා කරලා මේ ගෑනු පුලුටක්වත් හිටපු නැති දැනක. ගෑනු පුලුටක් පේන්නවත් නැහැලු. ඒක මොකන්ද පොතක තිබුණේ? මේ ගෑණියෙක් මලාට නැහැලු පේන්නවත්. ඊට පස්සේ ඔන්න දානෙකට ගියාලු. දානෙට ගියාම මේ වයසක ආච්චි අම්මා කෙනෙක් එනවලු දානෙ ටිකක් බෙදන්න. මේ සායනසල ඒ ආච්චි අම්මටත් රාගය ඇති වුණාලු. ඒ ආචාන්චාසන්නසෙ කියන්නේ. දැන් මේ වගේ මේ හිත කියන්නේ මහා පුදුමාකාර චපල දෙයක්. පුදුමාකාර වංචනිකයි මේ කෙලෙස් වල කෙලෙස් නිකන් අර හාමත් වෙලා ඉන්නකොට නිකන් නාඩි වැටුණත් ඇති. එච්චරට මහා පුදුමාකාර හිතක් මේ හිත කියන්නේ. ඉතින් අපි සාමාන්‍ය ගිහි ජීවිතේදී එහෙම නැහැ නේ. අපි ඉතින් අර අඹාපු රත්තරන් දේවල් හොයන්නේ. අර නමුත් අපි මේ කැලේටලා ඉන්නකොට නිකන් අර හාමත් වෙලා ඉන්නේ. කවුරු හරි ආච්චි අම්මා කෙනෙක් ආවා සමාහයට හිත වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මේ හින්දා පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ හාමත් වෙලා ඉන්නේ. හාමත් කරගෙන යන්නෙත් හැබැයි. හැබැයි එහෙම යන්නේ නැතුවත් බෑ. ඉතින් මේකට මේ පොඩ්ඩක් හාමත් කළා ආයි මේක දුන්නොත් කවදාවත් මේක ඉවර වෙන්නෙත් නැහැ. මේ හින්දා අපි කෙලස් දැකදක ප්‍රහාණය වෙන මාර්ගයේදී නැත්තම් රාගයේ ෂේ කරන මාර්ගයේදී මේක ඉවර වෙන කම්ම ඉතින් ෂේ කර කර යන්න ඕනේ කවදා හරි. නැතු ආයි පොඩ්ඩක් මේව කරනවා ආයිත් මේක මතු කරලා ගන්න. ආයි පොඩ්ඩක් මේව කරනවා ආයිත් මතු කරලා. කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ පැති තියෙනවා ඉතින්.
ආයනපස්සනාවේ හිත සම්පූර්ණ ඉර කරාට පස්සේ මේ ඒකෙන් ඒ අරමුණින් නිමිත වෙනකොට හිත විමුක්ත වෙනවා කියලා.
තාවකාලිකව.
ඔව්. ඔව්. සම. ඒක ලොකු සාන්නාසර මූලපරියාය සූත්‍ර දේශනාවේදී විස්තර කරානේ අර මේ පටවිය කොහොමද මේ පුතග්ජනේ දකින්නේ.
ඔව්.
එතකොට මේ ඒක සීක පුද්ගලෙන් දකින්න අසීක පුද්ගලෙන් දකින්න කොහොමද කියලා.
ඔව්.
24 ආකාරයකට
ওই
විදිහට ආකාරයෙන් විඥානං ඡායිතේ.
ඔව්.
එතකොට කුසාන්නාසි මේ අර විස්තර කරා මේක විමුක්ත වෙන්න හිත ඔය ඔක්කොම ටික යන්න ඕනේ කියලා මට මතකේ මන් දන්නේ හරියට තේරුම් ගත්තේදී හරියට කියලා. කුසාන්නාසි ආකාස සංඥායතනිය අද්දකින්න ඕන විඥානං ඡායතනිය අද්දකින්න ඕන
ආකින්
සංඥායතනිය අද්දකින්න ඕන ඔය
එතන ඇත්තම දැන් මූලපරියාය සූත්‍රයේ හොඳට බැලුවොත් එතන සංකල්ප 24ක් නේ බුදුහාමුදුර අරන් තියෙන්නේ. පටවිය ආපෝ තේජෝ වායෝ කියලා සංකල්ප ගන්නවා. ඊළඟට ඔය කිව්වා වගේ ආකාසානංචායතන විඤ්ඤාණංචායතන නියසඤ්ඤාණාසඤ්ඤාතන ඔය වගේ සංකල්ප ටික අරන් තියෙනවා. ඊළඟට දිත්ත සුතමුත විඤ්ඤාත කියලා එහෙම තවත් දේවල් අරන් තියෙනවා. නිවන කියලා නිබ්බාන කියන සංකල්පයක් වශයෙන් අරන් තියෙනවා. ඒත් ඔක්කොම සංකල්ප 24ක් ඉදිරිපත් කරනවා. ඒක නිකන් අර අපිට දීපු නිකන් සාම්පල්ස් ටිකක් වගේ. දැන් අපිට බුදුහාඳුනන්න බෑනේ මේ ලෝකේ තියෙන ඔක්කොම සංකල්ප ඉදිරිපත් කරන්න බෑනේ. එක එක නියදියෙන් එක එක සාම්පල් එක අරන් තියෙනවා. දැන් මුළු ලෝකේ විවිධාකාර පැතිවල දේවල් තියෙනවා. අපි තුමු ඉන්ද්‍රිය හා සම්බන්ධ මේ භෞතික දේවල් වලින් සාම්පල්ස් ටිකක් අරන් තියෙනවා. දිට්ට එහෙන දකින්න දේවල් සම්බන්ධයෙන් වල දිට්ට කියන කැලලක් වෙනවා. එහෙන දේවල් සම්බන්ධයෙන් සුත කැලලක් කියනවා. නන් අහයෙන් දිවෙන් ස්පර්ශ වෙන දැනගන්නා ස්වභාවයෙන් ඔන්න මුත කියලා කැලලක් ගන්නවා. හිතන ස්වභාවයෙන් ඔන්න විඤ්ඤාත කියලා කැලලක් ගන්නවා. නන් දිව්‍ය ලෝක සම්බන්ධයෙන් ඔන්න ආබස්සර ආහාර මෙහි කියලා නැත්නම් බ්‍රහ්ම ලෝක සම්බන්ධයෙන් ආබස්සර එහෙමත් ඒවා තියෙනවනේ ඒකේ සමකල්ප වශයෙන් ඒ ටික තියෙනවා. නන්ට ඊළඟට තව ධ්‍යාන සම්බන්ධයෙන් ඔන්න ආකින්චඤ්ඤාත නේව සංඥානසන ඔයවා සම්බන්ධයෙන් තියෙනවා. ඉතින් මට නම් දෙන්න විදිහට මේකෙන් අදහස් වෙන්නේ මේ ඔක්කොම 24 අපි ස්පර්ශ කළ යුතුයි කියලා. දැන් බුදුහාමුදුරුවෝ නියදී වශයෙන් මේවා පෙන්ලා දීලා තියෙනවා. දැන් මේ ඒ එක එකක් ගැන ඒ හතර දෙනාගේ තියෙන්නේ නැතනම් එතන බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ කියන්නේ එක්කෙනෙක් කියලා සලකන්න පුළුවන්. එකම ආකල්පයක්නේ තියෙන්නේ. ඒතොර මේක තුනකට තමයි කඩන්න පුළුවන්. ඒ කියන්නේ පෘථග්ජනේක බලන ආකාරයයි, සේක පුජ්‍යලේ බලන ආකාරයයි, සම්පූර්ණ රහතන් වහන්සේ කෙනෙක් බලන ආකාරයයි. ඒතොර මේ ආකල්පය මේ සංකල්ප 24 තියෙන සමාන ආකල්පයක්. ඒ කියන්නේ දැන් අපිට දිට්ඨ සුතමුත පටවිය ආපෝ තේජෝ ආයෝ මේ හැම දෙයක්ම සම්බන්ධයෙන් පෘථග්ජනය බලන ආකාරය එකක්. ඒ 24ම සම්බන්ධයෙන් සීකපුත් ගල බලන ආකාරය තව එකක්. ඒ 24 සම්බන්ධයෙන් ඔන්න රහතන් වහන්සේ බලන ආකාරය තව එකක්. ඉතින් මේ 24 නෙමෙයි කෝටි ගාණක් වෙන්නත් පුළුවන්. නේද? ඒ නිසා මෙතනින් අදහස් වෙන්නේ මට තේරෙන විදිහට මේ කෝටි ගාණම ඉතින් අපි සම්පූර්ණයෙන් අල්ලන්න ඕනේ නැහැ. ඉතින් අර මේ දීලා තියෙන උදාහරණ ටික සම්බන්ධයෙන් 24ක් උදාහරණ මේ පෙන්නන්නේ. උදාහරණ සම්බන්ධයෙන් අපි තේරුම් ගන්න ඕනේ මම දැන් කොහොමද බලන්නේ මේක දිහා. නේද? අපේ දර්ශනය මොකද දැන්? මේ සේක පුජ්‍යලේක දර්ශනය වෙන්නේ කොහොමද මේ 24ක් දැන් මොන්න බුදුහාමුදුර උදාහරණ පෙන්ලා තියෙනවා. ඉතින් මම මේව මට අදාළ උදාහරණ වලට කොහොමද මම මේක දාගන්නේ? මට ගැළපෙන උදාහරණ ටිකට මම කොහොමද දාගන්නේ? ඊළඟට පුතග්ජනේක වශයෙන් යා බලන උදාහරණ ටිකට මේ ටික කොහොමද ගලපගන්නේ? එහෙම තමයි මට නම් තේරෙන්නේ. එහෙනම් يعني මේ 24 හරහාම පේලියට ආ යුතුයි කියලා නියමයක් බලන්න අමාරුයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔව්. ඉතින් අනිත් එක තමයි ඒ කියන්නේ දැන් අර ඔය මං මතු කරේ මේ රූප ධාතුයෙන් හිතයින් වීම සම්බන්ධයෙන් නැත්නම් කායනපසනාවෙන් අයින් වීම සම්බන්ධයෙන් ඒක ඇත්තරම තියෙන්නේ මේ උපය කියලා සූත්‍රයක. කන්ද සංයුත්තේ උපය කියන සූත්‍රයේ කියවලා බලන්න. ඒකෙතින් ඔය රූප ධාතුව සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය විතරයි දැන් මම ඒ කිව්වේ. නමුත් ඕක බුදුරජාන් වහන්සේ වේදනා ධාතුව සම්බන්ධයෙන් වේදනාවක් සම්බන්ධයෙන් ඕක භවනා වඩද්දී ওই විදිහටම වෙන්න පුළුවන් කියන එක කියනවා. සංඥාවක් අරගෙන භවනා කරද්දී ඒක වෙන්න එතෙන්දිත් ඔය දේම වෙන්න පුළුවන් කියලා කියනවා. සංස්කාරයක් අරගෙනත් ඒ විදිහට මේ භවනා කරද්දී එතෙන්දිත් ඔය දේම වෙන්න පුළුවන් කියලා කියනවා.
ඔව්. සවස්සනත් එතකොට ඒ රූප ධාතුවේ විමුක්තිය අඳුනගෙන ඒ විමුක්ත ස්වභාවයේ ප්‍රයෝජන
ගන්න පුළුවන්.
ඉතිරි කෙලස් ටික ආශ්‍රවයටපත්
කරන්න ඕනේ. ඔව්. එකෙන් දැන් නිකන් තේරුම් ගන්න තියෙන්නේ දැන් කෙනෙකුගේ හිත කායानुපස්සනා මට්ටම හිතන යම්සි කෙනෙකුට හොඳට කායानुපස්සනාව තේරෙනවා යාට. එයාට හරිම ප්‍රියයි කායानुපස්සනාව. හිතන්නේ එයා ඒකමයි වඩන්නේ. ඉතින් ඒකම වැඩුවා නම් ඒකම වුණත් ප්‍රමාණවත් කියනවා එයාට සෝවන් වෙන්න. ඒක කියනවනේ අර වෙනම තියෙනවා මේ පදේශ සූත්‍රය කියලා මේ මට මත වේදිර සතිපට්ඨාන සංයුත්තේ තියෙන්නේ. සතිපට්ඨාන සංයුත්තේ. බුදුහාමුදුර කියනවා ඔව් ආනන්ද හාමුදුරුවෝ කියන්නේ මේ එක අනුපස්සනාවක් වුණත් ප්‍රමාණවත් කියන සෝවන් වෙන්න. ඒ කියන්නේ ආනුපස්සනාව මෙයා හොඳට බහුලීකృత කරන්න ගන්න රූප ධාතුව සමායට ප්‍රහීන වෙලා යන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ ප්‍රහීන වෙලා යන වෙලාවේදී වේදනාවක් ඇල්ලුවොත් ඒතින් ඒකේ පිහිටනවා. සංඥාවක් ඇල්ලුවොත් ඒකේ පිහිටනවා. සංස්කාරයක් ඇල්ලුවොත් ඒකේ පිහිටනවා. ඒක නෙමෙයි දැන් යාගේ හිත අරවැයන් ඔක්කොම අයින් කළා රූප ධාතුවේම තියෙන්න ඕනේ. රූප ධාතුවේම තියෙනලා තමයි මේ කඩලා යන්නේ. හැබැයි මේකේ උනේ නැත්තම් අපි හිතමු වේදනානුපස්සනාවට ගියා. වේදනා ධාතුවේදී තන්න වෙන්න පුළුවන් වැඩේ. නැවන චිත්තානුපස්සනාවට ගියා. එතෙන්දී යන්න සංඥා සංඛාරවලදීත් මේක වැඩේ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. එහෙනම් අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ අපි භවනා කරගෙන යනකොට මේ කොයි කෑලේ අපිට ඕක වෙයිද කියලා. මේ මොකද අපි එකිනෙකාට එක එක දේවල් ප්‍රිය. කාය අනුපස්සනාව වන්න වඩා ඉන්නොත් තමලට ඕන වේදනාවකට හිත වැටෙනවා. වේදනාවක් බලන විදිහට ඒ දිහා බලනවා. ඕන වේදනානුපස්සනාව ඊට පස්සේ අල්ලලා යනවා. වේදනාවෙන් ඔය දෙවෙන්නත් පුළුවන්. අපි ඒකත් හරි කියනවා අපි කැමති චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාවක් වඩනවා. එතෙන් දිව ඔය දෙවෙන්නත් පුළුවන්. ඒ නිසා අපිට එකිනෙකා සම්බන්ධයෙන් තියෙන්නේ සම්පූර්ණම අහම්බයක් තියෙන්නේ. අහම්බයක්. ආස්මගේ අහම්බේ. ඉතින් අපිට කියන්න බෑ මුලින් ප්ලෑන් කරන්න බෑ කොයි තැනදී මේක ගැලවෙයිද කියලා. ඒවා හරිම අවිනිශ්චිතයි. ඉතින් දහම වැඩෙන විදිහට තමයි. අපිට තියෙන්නේ අර ලුකසනස කියන වගේ වැල යන පැත්තට මැස්ස ගහන්නයි තියෙන්නේ. කායනපසනාවෙන් යනවා නම් කායනපසනාවට අල්ලලා දෙනවා, වේදනානපසනාවෙන් යනවා නම් වේදනානපසනාවට අල්ලලා දෙනවා, චිත්තානපසනාව යනවා නම් චිත්තානපසනාවෙන් අල්ලලා දෙනවා. මොකද මේ කොයිකත් ප්‍රශ්නයක් නැහැ. කොයිකත් ඉතින් හතර අධිපත්තාණයම කියන්නේ බුදුහාමුදුරු කියන්නේ ගෝචර භූමියක් කියලානේ. ඒ නිසා මේ අනුපසනාව හතරේ අපි ඉන්නවා නම් අපි ඉන්නේ ආරක්ෂිතව. මේ ආරක්ෂා ඇතුලේ ඉන්නවා නම් ඉතින් තාත්තා ගාව ඉන්නවා වගේ තමයි. ඒකනේ කියන්නේ. මොකද පිය උරුමය කියලානේ කියන්නේ. ඉතින් බුදුහාමුදුරන්ගේ උරුමය මේක. පිය උරුමයේ ජීවත් වෙනවා කියන්නේ හතර සතිපට්ඨානේ ජීවත් වීම. කුසල පන්දි. මොකද කියන්නේ?
මේ සයිනජ කියපේ ගැටේ මරි දෙන ක්ෂණ මාත්‍රාව ඉතින් ඔය හතරටම මාරු වෙනවා වගේ නෙමෙයිද වෙන්නේ?
හතරටම මාරු වෙනවා.
ඒ
කියන්නේ අපිට නිකන් මේකම කියලා වැඩක් නැහැ. පුළුවන් හැකියාවට වැඩිය නිකන් ඒ සිත් නිකන් වැල යන පැත්තම තමයි වගේ කියලා ඉන්නේ. ක්ෂණ මාත්‍රයි කියලාමත් කියන්න නම් අමාරුයි. ඒ කියන්නේ වෙන්නත් පුළුවන්. ආස්ම කියන එක ඇත්ත. ඒ කියන්නේ දැන් කෙනෙක් ඔන්න කය දිහා බලනවා. බලනකොට සමහරට වේදනාවක් දැනෙනවා. වේදනාවක් දිහා බලනවා. ආයෙ හිත දිහා සමහරට ඉබේටම බැලෙනවා. ඒක වෙන්න පුළුවන්. ඇතම් කෙනෙකුට වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක හැමෝටම එහෙම කියලා ගාවන්නත් බෑ. දැන් ඔහොම මුලදී වුණාට හිතන්න දැන් අපි කෙනෙක් ධාතු මානසිකාරයක් දැන් වඩන්න පුරුදු වුණා කියලා. යාගිනාට ප්‍රධාන කර්මස්ථානේ බවට ඒකපත් වෙනවානේ. දැන් යා පොඩ්ඩක් හිතේ ආනාපාන සතියක් වඩලා හිතේ සමාධිය වැඩුණාම ටක් ගාලා ගෙනින්ම යාට ධාතු මතු වෙනවා. ධාතු ලක්ෂණ ප්‍රකට වෙනවා. ඊට පස්සේ අන දිගටම ඒක තමයි යා බහුලීකృత කරන්නේ. ඊළඟට තව කෙනෙක් බලා ඉනොට වේදනාවන් ප්‍රකට වෙනවා. අන්න ඒ අපි දුමු ආනාපාන සති නිකන් පාවිච්චි කළා පොඩ්ඩක් සමාධියක් හදාගන්න. අන්න වේදනාවන් ප්‍රකට වෙන්න ගත්තා. වේදනානුපස්සනාවන් ප්‍රමුඛ වෙනවා දැන්. ඒක තමයි බහුලීකృత වෙන්නේ. අන්න ඒ වගේ පැති තියෙනවා. අර මුලදී නිකන් අපිට තේරුණාට මේක ෂණමාත්‍ර වශයෙන් මේ තුනේ ඔක්කොගෙම ගියාට යනවා කියලා. පස්සේ අපි අල්ලපු තැන හොඳට ඒ කියන්නේ කරගෙන යන භාවනාව කරගත්ත මූල කර්මස්ථානයේ වශයෙන් ගත්ත එක ප්‍රධානත්වයේ දීපු තැන අපි හොඳට ඒක බහුලීකృత වීමක් සිද්ධ වෙනවා. එතකොට සමහරවිට ඒකේ හිත එකඟ වෙලා ඒකෙන් හිත නිදහස් වෙන්න පුළුවන්. කාන පස්සනා මට්ටමින් හිත නිදහස් වෙන්න පුළුවන්. වේදනාන පස්සනාවෙන් ඒ වගේ තමයි අන්නම් තේරෙන්නේ.
ඊළඟට මූල පරියාය සූත්‍රය කියන්නේ ඒකේදී මට දේශනාවේදී නිකන් මට තේරෙන විදිහ සවන නැත නිකන්. ඒකේ මේ හැම දෙයක්ම අත්දකින්නවා මේ අර නිකන්
ෂණ මාත්‍රාශේ. එහෙම දෙයක් ලොකු සානසෙන් මතු කළා. ඒ කියන්නේ ලොකු සානසෙන් මතු කළා. ඒ කියන්නේ මේකේ මේ ආකින්චඤ්ඤායතන කියලා කියන්නේ මේ ආකින්චඤ්ඤායතන බ්‍රහ්ම ලෝකයට යamak කියන එක නෙමෙයි. නමුත් අපේ හිතේ ඒ ස්වභාවය ඇති වෙන්න පුළුවන්. ඒක ඇත්ත. නේව සංඥාන අසංඥාතන කියන අපි එතෙන්ට යෑමක් නෙමෙයි. නමුත් ඒ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයේගේ චිත්ත මට්ටම අපිට මේ භවයේදී මේ රූපාවච මේ කාමාවචර ලෝකයේ ඉඳගෙන අත්දකින්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒක ඉතින් ඇත්තරම මේ ධ්‍යාන පැත්තෙන් කොහොමත් අරූපාවචර ධ්‍යාන පැත්තෙන් ඉතින් ඒක කොහොමත් කියනවනේ. දැන් අරූපාවචර ධ්‍යානලාභියෙක් මේ භූමියේ ඉඳගෙන ඉතින් ඒ தත්වය අත්දකින්නේ. ඉතින් එතකොට ඒක කියන කතාව ඇත්ත. ඉතින් ඒ ඔක්කොම හරහා ආයුතිය කියන නියමයක් ගන්න බෑ කියන එක තමයි මට නම් තේරෙන්නේ. ඒ කියන්නේ අර එක්සම් මේ ඔක්කොම ඇවිලා උදාහරණ දීලා තිනවා මෙන්න මෙහෙම මේ මේ ඔක්කොම තියෙනවා. මේවා දිහා බලන්න මේ ආකල්පෙන්. මේ කට්ටිය බලන්න මේ ආකල්පෙන්. මේකල බලන්න මෙන්න මේ ආකල්පෙන්. නේද?
කියන්නේ හො.
අන්තිමට කියව එක තමයි ආස්ම. ඒ කියන්නේ අපිට මේ ස්කන්ධ පහ, ඒ කියන්නේ අපි අර පහසුව මේ විග්‍රහ කිරීමේ පහසුව පිණිස, ප්‍රකට කර ගැනීම පහසුව පිණිස අපි එක්කෙනෙක් ඉස්සරහට ගන්නවා. හැබැයි මේ එක්කෙනෙක් ගන්නවට පස් දෙනාම එනවා. දැන් මේ අපිටම ස්කන්ධ පහ තියෙනවා. මේකෙන් අපිට ප්‍රකට වුනේ මේ රූපස්කන්ධය. මේක කියන්නේ රූපස්කන්ධය. අන්න අපි මේ රූපස්කන්ධය ප්‍රකට කරගෙන භවනාව කරගෙන යනවා. එතකොට ඉතින් මේ හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඉතින් ස්කන්ධ හතර නැහැ කියලා. ඒකලොත් ඉන්නවා. හැබැයි අපිට ඒ අරමුණක් වශයෙන් ප්‍රකට වුනේ වෙලාවේදී ඒ රූපය ආරම්භනේ. ඊළඟට අපිට ඒක වෙනුවට වේදනාවක ස්වභාවය ප්‍රකට වෙනවා. අපි දැන් හිතන්න අපි මේ තදගතියක් කියලා උදාහරණයක් වශයෙන් අපිට මේ තදගතිය දැනෙන එක තදගතියක් වශයෙන් හඳුනාගත්තොත් ඒක රූපස්කන්ධයකට පැතර දාන්න පුළුවන්. නමුත් මේ තදගතියම අපිට මේකේ පොඩි සුවයක් තියෙනවා කියලා ගත්තොත් අන්න අපි මේ දැකලා තියෙන වේදනාවක ස්වභාවයකින් වේදනාවක ස්වરૂපයකින් අන්න එතකොට අපි මේ සුඛ වේදනාවක් වශයෙන් ඒක දිහා බලනවා. අන්න එතකොට සුඛ වේදනාවක් වශයෙන් මේකේ හට ගන්න ඇති වෙනස් වෙන හැටි එහෙම බලන්න ගන්නවා. ඉතින් එතකොට අපිට තේරෙන්නේ මේ අපි ඒ බරණ බලන ආකල්පය අපි දීපු නිකන් දීපු ප්‍රමුඛතාවයේ දුන්නේ මේ පහෙන් කාටද කියන එක මත මේ අපි එකතකින් අපි තමයි තෝරන්නේ. අපි තමයි තෝරන්නේ. අර දැන් අර හිත පැත්ත බලන්න යනකොට දැන් මෙතෙන්දි කාය පැත්තෙන් වේදනා පැත්තෙන්දී හුඟක් වෙලාවට කය හා සම්බන්ධ වේදනාවන් දිහා බලනවා නම් පහසුයි. දැන් රූප කර්මස්ථානයක් අරගෙනත් ධාතු කර්මස්ථානයක් අරගෙනත් රූපය දිහා හිතින් බලන එක පහසුයි. නමුත් මේ සංඥාවන් සංස්කාරයන් දිහා බලන්න ගියාම හිතින් හිතම බලන්න වෙනවනේ. එතන ටිකක් පැටලෙන ගතියක් තියෙන පුළුවන් ආධුනිකයෙකුට. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් උපදෙස් දෙන්නේ එක පාරටම හිතින් හිත දිහා බලන්න යන්න එපා. මොකද ඒ කියන්නේ තමන්ගේ සතිය දුර්වල නම් හිතේ යන ඒ தത്വයට තමන්ගේ සතිය බොඳ වෙලා ගිහිලා තමන් දුර්වලලා ගිහිලා මෙයා වර්ධනය වෙලා අන්තිමට අපිවත් අරගෙන එයා දුවනවා. අන්තිමට අපි ප්‍රපංචය ඇතුලේ. කියන මුලින් පටන් ගන්න විතර්කයක් වශයෙන් කියලා හිතන්න. ඒක අපි බලන්න යනවා සතියෙන්. සතිය දුර්වල නම් අපේ සතියේ තියෙන ශක්තියත් යාවුරාගෙන මෙයා විතර්ක බහුල වෙන්න ගන්නවා. දැන් අපි තව දුර්වල වෙනවා. දැන් මෙයා විතර්ක බහුල වෙනවා. මෙයා ප්‍රපංචම් බවට පත් වෙලා අපි ඉවරයි දැන්. දැන් අපි අහුවෙලා. දැන් අපිව අහුවෙලා එයා දුවනවා. ඕක වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි කියන්නේ සාමාන්‍යයෙන් මේ බුදුහාඳුරෝ ඒක එහෙමම කියනවා. මේ මොකද්ද මේ ආනාපාන සති භාවනාව. නාහම් භික්ඛවේ මුට්ටස්සතිස්ස අසම්පජානස ආනාපාන සති භාවනං වදාමි. මහණෙනි මම මේ මොට්ට සතියක් තියෙන මොට්ට සතියක් නෙවෙයි මොකද්ද ඒකට කියන්නේ දුර්වල සතියක් තියෙන කෙනෙකුට සම්පජඤ්ඤය දුර්වල කෙනෙකුට මම මේ ආනාපාන සතියේ මේ චිත්තානුපස්සනාව මේ අනුදැනව දාරන්නේ නැහැ කියලා එහෙම අනුතරංගවීමක් කරනවා. ඒ නිසා වඩාම සුදුසි කායනුපස්සනාවකින් සතිය දිනු කළා වේදනානුපස්සනාවකින් සතිය දිනු කළා සමාධියක් හදාගෙන සම්පජඤ්ඤය දිනු කරගෙන අන්න හිත දිහා බලනවා. එතකොට නිකන් අපි නිකන් මම නම් දැන් උදාහරණයකට මට තේරෙන්නේ හිතන්න දැන් අපි මොකක් හරි ලිඳකට බලන්න පාළු ලිඳකට එබිලා බලන්න ගියා කියලා. අපි ශක්තිමත් නැති තැනක ඉඳගෙන මේක දිහා ඔහේ බලන්න ගියොත් අපි වැටෙන ඕක ඇතුළට. අපි හැමතිස්සෙම මොකක් හරි හොඳ පරිස්සමෙන් මේක අත්ත අල්ලගෙන වෙන තැනකින් හොඳ ඇඟ ගැට ගහගෙන ඕනේනේ මේක දිහා බලන්න. මොකද ඩිස්සලා ගියොත් ගොඩ එන්න බෑ ඊළඟට. එහෙනම් අන්නේ වගේ ස්වභාවයක් අපි මෙතන තියෙන සතිය සම්පජඤ්ඤේ දියුණු කරගෙන මේක දිහා බලනවා කියන්නේ. එතකොට අපි නිකන් ආරක්ෂා සහිතව මෙහා දිහා බලන. අපේ ශක්තිය වැඩි එතකොට. එතකොට මෙයාගේ ශක්තිය දුර්වල වෙන ගන්නවා. එහෙම ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා අර අස්ම කියන එක ඇත්ත මේ ස්කන්ධ පහ ඉතින් එකටම තියෙනා වගේ සලකන්න පුළුවන්. ඉතින් අපි ඒකෙන් අර මූලිකත්වයේ දෙන්නේ කාටද කියන එක මත අපේ භවනාව තීරණය වෙනවා. කායන පස්සනාවද අපි මේ කරන්නේ, වේදනාන පස්සනාවද, චිත්තාන පස්සනාවද කියන එක මේ තීරණය වෙනවා. ඔව්. නැත බලනවා කියන අදහස. අතන්ද රූපේ නැවත නැවත බලනවා කියන එක. ඔව්. හරි හරි. ඒකත් ඇත්ත. ඒ කියන්නේ හිතර නංවනවා රූපේ නැවත නැවත. ඉතින් අදහස් වෙන්නේ නැහැ මේකේ වේදනාවක් නැහැ කියලා. හැබැයි අපි මේ තෝරලා තියෙන්නේ රූපය. ඔව් ඔව්. ඔව්.
ප්‍රසර මිදෙන්
ආලෝකවත් කියන එක නෙමෙයි කතා කරන්නේ. ඔව්.
විමුක්ත වෙච්චිත දෙමද නැත්නම් නිවන් දැකපු හිතද එහෙමත් නැත්නම් අපිට මේ උත්පත්තිදී ඇති වෙච්චි ප්‍රසර හිතද කියන එක.
ඔව්. මටන් තේරෙන විදිහ කියන්නේ අපිට උත්පත්තියෙන් එන එකේ වුණත් ඉතින් අනුසය ඔක්කොම ටික තියෙනවානේ. ඒ ටික තියෙනවා. ඉතින් ඒ නිසායි බුදුහාඳුර කියන්නේ මේකේ කියන්නේ ආශ්‍රව අනුසය සම්පූර්ණයෙන් තොර කර ගන්නකම් අපිට සම්පූර්ණ නිදහස් කියලා කියන්න බෑ. හැබැයි తాවකාලිකව නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒ තමයි අරගෙන යන්න තියෙන්නේ. ඉතින් ප්‍රබස්සර මිදම් බික්කමේ චිත්තං කියලා ඒ කියන්නේ එක එක විදිහට අර්ථකථනය දෙන්න පුළුවන්. ඉතින් අපිට නිකන් අපේ හිත දැනට ඕන නිදහස් වෙලා කෙලසුන්ගෙන් තොර වෙලා තියෙනවා නම් ඒ මේ කියන්නේ එකම අරමුණක්වත් ග්‍රහණය නොකර නිමිති නොගෙන සැහැණ මට්ටමකින් තියෙනවා නම් අන්න සැහැණ ප්‍රබාසරයි කියලා කියන්න පුළුවන්. මේ මට්ටමේ තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ සම්පූර්ණයෙන් රාගයේ ඡය වෙලාය, ද්වේෂයේ ඡය වෙලාය, මෝහයේ ඡය වෙලාය නිවන් දැකලායි කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ කියන්නේ පූර්ණ නිවනක් වශයෙන්, අරහත්ත්වයක් වශයෙන් පෙන්වන්නේ ඒකනේ. රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය නිබ්බාන. ඉතින් ඒක තමයි අපේ නිකන් ඉලක්කේ තියාගන්න ඕනේ. එතකොට ඒ මට්ටමේ මේ හිත තාම නැහැ. යට තාම සංගවිච්ච කෙලස් තියෙන්න පුළුවන්. මේ මොකද මේ යට නිදිගත් කෙලස් අනුසය තියෙන්න පුළුවන්. හැබැයි දැනට නම් ඔන්න නිදහස්. ඉතින් හැබැයි මේක මේ தත්ත්වය දවස් දවස් හුරු කර කර තමයි තව තව මේක නිදහස් කරගන්න වෙන්නේ. දැන් අපිට දැන් අපි යුද්ධයක් කරනකොට කොහෙන් හරි පටන් ගන්න වෙනවනේ. දැන් ඔන්න යාන්තම් ඔන්න එක ගමක් නිදහස් කරගත්තා. එතකොට මේ ගමේ යාන්තම් දැන් අතපය දිගහැරලා ඉන්න පුළුවන්. යාන්තම් නිදා ගන්න පුළුවන්. දැන් ඔන්න ගහන්නේ නැහැ. මේ ගමවත් අඩුතරමින් දැන් නිදහස්නේ. ඊට පස්සේ මේ ගමේ ඉඳන් තව දැන් යුද්ධ සංවිධානය කරනවා. ඉතින් ඊළඟ ගමටත් ගහලා බේර ගන්නවා. ඊළඟ තියෙන ඊළඟ ගමටත් ගහලා ඒ ගමටත් බේර ගන්නවා. ඉතින් ඔහොමනේ ඉතින් යුද්ධයක් උනත් කරන්නේ. අන්න ඒ වගේ තමයි අපේ හිතෙත් හිතන්න මේ ෂණ මාත්‍ර වශයෙන් අපි විනාඩියකට යාන්තම් හිත බේරගත්තා. ඉතිහාසයෙන් බලන්න ඕනේ විනාඩි දෙකක් මේක කොහොමද කරගන්නේ? අන්න විනාඩි තුනක් කොහොමද කරගන්නේ? දැන් අන්න විනාඩි තුනක් හිත නිදහස තියා ගන්නවා. විනාඩි පහක් නිදහස තියා ගන්නවා. 10ක් නිදහස තියා ගන්නවා. අනේ එහෙම තමයි ඉතින් මේක පතුරවන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට මුලදී අහු වෙන මේ ප්‍රදේශය බොහොම සීමිත ප්‍රදේශයක්. පටු සීමාවක් තියෙන්නේ. හැබැයි පස්සේ අන්න පොඩ්ඩ මේක පැතිරෙන්න ගන්න ඕනේ. අන්න දැන් හිතේ නිදහස වැඩි වෙන ගතියක්. හිතේ නිදහස භුක්ති විඳින්න පුළුවන් ගතියක්. කෙලෙස් ළඟට නොයන ගතියක්. දැන්නවලන් අන්න ඒ කියන්නේ තමන් වැඩෙනවා. භවනාව වැඩෙනවා. ඔව්. හොඳයි. වෙන විශේෂ ප්‍රශ්නයක්ද එතකොට? හොඳයි එහෙනම් අපිට වෙන විශේෂ ප්‍රශ්න නැහැ වගේ. හොඳයි එහෙනම් අපි වෙන විශේෂ ප්‍රශ්න නැත්තම් අපි පැය කහමාරක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. ඉතින් අපි මේ විදිහට ධර්ම සාකච්ඡා පැවැත්වීම තුළින් යම්කිසි කුසලයක් අත්පත් කරගත්තා නම් ඒ සියලුම කුසල් අපේ නමින් මේ පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්තා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්තා. යම් තාක් අසන්න සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නා මේ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්තා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපටත් නුවන් සුව අවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි සම්ප්‍රදාය අනුකූලව එත්තවතා චාදී ගාථා සජ්ජහනා කරලා පින් අනුමෝදන් කරමු. එත්තවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං.